අපි ගොඩක් සාකච්ඡා කළා මේ ආයතනයක් නිසා අපි රැවටෙන්නේ කොහොමද කියලා නේද? පැහැදිලිද ඒ කියපුවා? අපි එහෙන් දැකලා යම්කිසි දෙයක් එළියේ තියෙනවා කියලා හිතනවා. එහෙන් දැකලා යම් කිසි දෙයක් බාහිරේ තියෙනවා කියලා හිතනවා. එලාට කණෙන් අහලා යම් කිසි දෙයක් බාහිරේ තියෙනවා කියලා හිතනවා. ලෝකෙට අයිති දෙයක්. ඒ දෙයක් කියන එකට තමයි රූපයක් කියලා කියන්නේ. නේද? දෙයක් කිව්වහම රූපයක් කිව්වහම අපට එන අදහස තමයි අපි දැක්කත් නැතත් ඒක එළියේ තියෙනවා කියන එක. නේද? අපි දැක්කත් නැතත් බාහිරේ ඒ දේ තියෙනවා. ඒක තව විදිහකට ගත්තොත් අපි දකින්න කලිනුත් ඕක ඉස්සරත් තිබිලා තියෙනවා, මේ දකින මොහොතෙත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. එතකොට ඒ රූපේ අතීතෙත් තිබුණා, වර්තමානෙත් තියෙනවා, අනාගතෙත් තියෙනවා නේද? දැන් ඔය කතාව අපි එළියේ තියෙනවා කියලා හිතන දෙයකට අපි විශ්වාස කරන විදිහ නේද? දැන් ඔය දේ අර වතුරට වෙන බල්ලා කළොත් එහෙම බලන්න මොකද්ද ඇති වෙන තත්ත්වය? දැන් අන්න වතුරට වෙනකොට බල්ලෙක් ඉන්නවා අපේ නේද? ඒකට ඌට හිතෙන්නේ වතුරේ බල්ලෙක් ඉන්නවා. ඒකට අන්න බාහිර රූපයක් තියෙනවා. දැන් ඌත් අපි වගේ හිතුවොත් ඒ බල්ලා මේක කලින් උත්තරන හිටියා. දැනුත් ඉන්නවා මේ බලන මොහොතේ, අනාගතෙත් ඉන්නවා. දැන් එහෙම හිතුවොත් හරිද? නෑ. වැරදි. හැබැයි බල්ලට තේරෙනවද ඒක වැරදි කියලා? ඌ හිතන්නේම මේ ඇහෙන් දැක්ක හින්දා ඉන්නවා. බලන බලන සැරේට ඉන්නව නේද? එතකොට හිතෙනවා ඒ රූපය එළියේ තියෙනවා කියලා හිතනව නේද? දැන් අපි එළියේ තියෙනවා කියලා හිතන රූපත් ඔය වගේ වුණොත් මොකද්ද තත්ත්වය? අර බල්ලා රැවටිලා ඉදිරියේ තියෙනවා කියලා හිතනවා වගේ. එහෙම වෙන්න බෑ. දැන් අපි විශ්වාස කරන්නේ නෑ නෑ අපිට පේනේවා එළියේ තියෙනවා. ඒ කියන්නේ අපේ විඥාණයට අහු වුණත් නැතත් බාහිරේ තියෙනවා. එතකොට එහෙම තත්වයක්ද තියෙන්නේ නැත්නම් අපි බලන නිසා දැනගන්න ස්වභාවය කියන එක තේරුම් ගන්න. බලන නිසයි අපි දැනගන්නේ ඒක තියෙනවා කියලා. බැලුවහම පේනවා. නේද? ඇහැ ක්‍රියා කරනකොට තමයි දැනගන්නේ මොන මොකද්ද තියෙනවා කියලා. අපි දැකලා නැත්තම් අපේ ඇහැට අහු වෙලාම නැත්තම් අපි එහෙම දෙයකට තියනවා කියන්නේ නැහැ. නේද? කොයි වෙලාවේ හරි දැකපු දෙයකටම තමයි තියනවා කියන්නේ. අපි දැනගෙන තියෙනවා. කොයි වෙලාවේ හරි ඇහැට අහු වෙනවා. නේද? එහෙම අපේ ඇහැට අහු වෙලා නැත්නම් අපි දන්නේ නැහැ තියෙනවද නැද්ද කියලා. එතකොට මොනවා හරි තියනවා කියලා දැනගන්නේ මේ ආයතනයකට අහු වුණොත් විතරයි. හ්ම්. එතකොට කොයි මොහොතේද තියනවා කියලා දැනගන්නේ ආයතනයකට අහු වෙන අවස්ථාවේදී තමයි දැනගන්නේ. ඊට කලින් අපි දන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා. නේද? කොයි වෙලාවේ හරි අපේ ආයතනයකට අහු වෙන්න කලින් අපි දන්නවද එළිය දෙයක් තියෙනවා කියලා? එහෙන් හරි කණෙන් හරි නාසෙන් හරි අපි ඔය හයෙන් එකකින්වත් ඊට කලින් දැනගෙන නැත්තම් ඊට කලින් කවදාවත් ඒව අහු වෙලා නැත්තම් එතකොට අපේ ලෝකෙට ඒව තියෙනවද? නැහැ. කොයි වෙලාවේ හරි ආයතනයක ගැටුණාම තමයි තියෙනවා කියලා දැනගන්න. නේද? එතකොට අපි දැනගන්න මොහොත හරියට අර බල්ලා වතුරට උදෙන මොහොත වගේ නේද? බල්ලා වතුරට ඉදෙන මොහොත වගේ නේද අපි මොකක් හරි ආයතනකින් දැනගන්න අවස්ථාව. ඈ? එතකොට බල්ලා වතුරට ඉබුණහම තමයි දැනගන්නේ අන්න බල්ලෙක්
ඉන්නවා.
වතුරට එදෙන්න කලින් ඌ දන්නවද බල්ලෙක් ඉන්නවද? නැහැ. එතකොට ඌ දැනගන්නේ වතුරට එදෙනකොටමයි බල්ලෙක් ඉන්නවා කියලා. එහෙම දැනගත්තට පස්සේ ඌගේ හිත කියනවා මං දකින්න කලිනුත් ඔය බල්ලා ඉන්නවා. නේද? දකින්න මොහොතේ තමයි දැනගන්නේ. ඒ වුණාට ඒ දැනගන්න එකත් එක්ක හිත ඌව අතීතයට ගෙනියනවා. ඒ රූපේ අතීතෙත් තිබුණා. දකින්න මොහොතේ විතරක් නෙවෙයි දකින්න කලිනුත් ඔය බල්ලා ඉඳලා තියෙනවා. නේද? තේරුණාද මේ කියන එක? දැන් වතුරට දෙනකොටනේ බල්ලෙක් ඉන්නවා කියලා ඌ දැනගන්නේ. ඊට කලින් දන්නේ නෑනේ. හැබැයි එහෙම දැනගත්තට පස්සේ ඌ හිතන්නේ කොහමද? මේ බල්ලා ඉස්සරහ කලිනුත් ඔතන ඉඳලා තියෙනවා. දැන් ඒක හිතෙන් හදන එකක් නේද?
නෑ.
හිතෙන් නේද ඔය රැවට්ටීම කරන්නේ? ඇත්තට එහෙම නෑ. ඒකට මේ මොහොතේ තියනවා ඉන්නවා කියලා හිතුණොත් ඒකම මීට කලිනුත් ඉඳලා නැත්තම් තිබිලා තියෙනවා. මේ මොහොතෙත් තියෙනවා. අනාගතෙත් තියනවා කියලා හිතෙන් අර ඒ ක්ෂණයේ තියනවා කියලා දැනගත්තු දෙයක පැවැත්මක් දෙනවා. මේක අතීතෙත් තිබුණා, දැනුත් තියනවා, අනාගතෙත් තියෙනවා. නේද? දැන් බලන්න එක මොහොතක වර්තමාන මුලාව මේ මොහොතේ වෙන මුලාව අතීතෙත් මුලාවකට ගෙනියනවා, අනාගතෙත් තියනවා කියලා මුලාවකට ගෙනියනවා. නේද? දැන් ඕක බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තෙම මේ ඇහි දැකීම කියන සිද්ධිය හින්දා, එහෙන් දැකීම නිසා. පෙනීම කියන සිද්ධිය. පෙනීම කියන සිද්ධියේදී ඇත්ත තත්ත්වේ නම් ඇහි වර්ණ රූපයක් හදලා දෙනවා. ප්‍රසාද රූපේ කියලා අපි කියනවා නේද? එහෙන් හදලා දෙන වර්ණ සකහ. ඒක හිතෙන් දැනගන්නවා. විඥාණයෙන් දැනගන්නවා. එහෙන් වර්ණ රූපයක් හදලා දෙනවා. ඒක විඥාණයෙන් නැත්නම් හිතෙන් ඒක දැනගන්නවා. ඒ දැන ගැනීම වෙන්නේ දකින මොහොතේ. දකින මොහොත කියන්නේ ඔය චක්කු සම්පස්සය ඇති වෙන මොහොත. චක්කු සම්පස්සය ඇති වෙන මොහොත. ඒ කියන්නේ ඇහැයි, රූපෙයි, විඤ්ඤාණයයි. ඔය තුන හටගන්න මොහොතේදී තමයි මේ දැනුවත් වීම එන්නේ. ඇහැ නිසා දැනුවත් වෙනවා. ඒතර වතුරට එබෙන බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්නේ අර ඇහි චක්කු සම්පස්සේ ඇති වෙන මොහොතේ. ඒ වතුරට එමෙන්න කලින් ඌට කිසිම අවබෝධයක් නැහැ තව බල්ලෙක් ඉන්නවා කියලා. නේද? ඒ ඇහෙන් දකින චක්කු සම්පස්සේ ඇති වෙන මොහොතෙමයි අදහසක් එන්නේ උන එළියේ බල්ලෙක් ඉන්නවා. එතනින් ඒ රැවටීමෙන් ඌ නවතින්නේ නැහැ. මේ බල්ලා මං දකින්න කලිනුත් ඉඳලා තියෙනවා කියලා අතීතයටත් යවනවා. හරි. මේ මොහොතේ රැවටීම අතීතේ රැවටීමක් කරගන්නවා නේද? මේ මොහොතේ නැති බල්ලෙක්ව පනෝලා ඉන්නවා කියලා හිතලා ඌ මේ මොහොතේ විතරක් නෙමෙයි ඉස්සරත් ඉඳලා තියෙනවා කියලා තව රැවටීමකට යනවා. ඊළඟට අනාගතෙත් ඉන්නවා කියලා ඒ පැත්තටත් හිතනවා, මුලා වෙනවා නේද? ඒකට අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප කියලා මුලා වන් තුනකට වැටෙනවා. ඒකට හේතු වෙන්නේ මේ මොහොතේ මුලාව තමයි පටන් ගන්න. මේ මොහොතේ දැන් දැකීමට අමතරව බාහිර දෙයක් තියෙනවා කියලා අදහස් ආපු එක තමයි පළවෙනි මුලාව. දැකීම නිසා හිතනවා එළියේ මේ දකින දේ තියෙනවා. ඔව්. බල්ලගේ මනස දුර්වල නිසානේ. කාගේ වුණත් මනස දුර්වල නම් තමයි රැවටෙන්නේ. අපි වුණත් රැවටෙනවා නම් මනස දුර්වලයි. නේද? රවට්ටන්න පුළුවන් මනස දුර්වලයි. දැන් බල්ලා රැවටෙනවා, අන්න මේ මොහොතේ රැවටෙනවා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. ඒ රැවටීමෙන් නවතින්නේ නැහැ. ඒක රැවටීමක් ආවහම ඒක දිගට ගෙනියනවා. ওই බල්ලා කලිනුත් ඉඳලා තියෙනවා, අනාගතෙත් ඉන්නවා. නේද?
බල්ලා ඉඳන්ම ඉනහයි කියන්නේ. ඒක බල්ලෙක් ඉන්නවා.
ඔව්. එතන බල්ලෙක් ඉන්නවමයි. දැන් ඉන්නවමයි කියලා හිතන්නේ උට පේන හින්දා විතරයි. පේන නිසා. දැන් අපිට මොනවා හරි තියනවා කියලා හිතන්නේ මම මේ බෝතලේ තියනවා කියලා හිතන්නේ ඇයි? පේන නිසා. ඒකට ඇහෙන් දැක්කහම නේද දැනගත්තේ තියනවා කියලා. නේද? ඇහෙන් දකින්න කලින් දැනගත්තද තියනවා කියලා? කලින් දැකලා නැත්නම් කලින් දැකපු මොහොත හිතන්නකෝ. ඒ දකින මොහොතේ නේද දැනගත්තේ තියෙනවා කියලා. ඊටත් කලින් දැනගෙන හිටියද? නැහැ. කොයි වෙලාවේ හරි ඇහෙන් දකින මොහොතක තමයි දැනගත්තේ තියෙනවා කියලා. නේද? එතකොට ඒ දකින මොහොතේ දකින්නවා කියන්නේ මොකද්ද? ඇහෙන් මේකේ වර්ණ සටහනක් හදලා දෙනවා. ඒ වර්ණ සටහන හිතෙන් දැනගන්න. එතකොට එළියේ තියෙන දෙයක්ද දැනගත්තේ? නෑ, ඇහෙන් හදලා දීපු දෙයනේ දැනගත්තේ. නේද? චිත්‍රයක් දිහා බැලුවා වගේ. ඇහෙන් හදලා දීපු චිත්‍ර සටහනක්. චිත්‍රය දිහා බැලුවහම අතන මේ චිත්‍රය දිහා බැලුවහම කන්දක් තියෙනවා නේද? දැන් මේ සතහන දැක්කහමනේ අපිට හිතෙන්නේ කන්දක් තියෙනවා
කියලා.
ඒකට අපි චිත්‍රය දිහා බලාගෙන ඕක ඇත්තට තියෙනවා කියලා හිතුවොත් හරිද? ඈ? චිත්‍රේ පේන්නේ වර්ණ සටහනක් විතරයි නේද? ඒක කන්දට නගින්න පුළුවන්ද ගිහිල්ලා? ඇත්තට නෑ නේද? ඈ? චිත්‍රයක් දැක්කහම අපි ඇත්තට තියනවා කියනද? නෑ. ඉතින් මේ ඇහෙන් හදලා දෙන්නේ චිත්‍රයක්, සටහනක්. නේද? ඇහෙන් හදලා දෙන චිත්‍ර සටහන දිහා බලලා අපි ඒක චිත්‍රයක් විදිහට නෙමෙයි එළියේ තියෙන දෙයක් විදිහට හිතන. ඔක අර බල්ලා කරන වැඩේ නේද? සතුරට එබිලා එහෙන් හදලා දෙන චිත්‍ර සටහන දකිනවා. ඌ එතනින් ඒ එතනින් නවතින්නේ. ඌ හිතනවා එළියේ ඉන්නවා කියලා. නේද? එතකොට මෙතන එහෙන් හදලා දෙන චිත්‍රෙන් නවත්තන්නේ ඌ එළියේ ඉන්නවා කියලා හිතනවා. එතන නේද රැවටීම? චිත්‍රය චිත්‍රය විදිහට ගත්තේ නෑ. ඒක ඇත්ත කරන්න ගියා. ඇහෙන් හදලා දෙන චිත්‍රය චිත්‍රය විදිහට ගන්න නැතුව ඒක ඇත්ත කරන්න ගියා. නේද? ඒ හින්දා නේද බල්ලා රැවටෙන්නේ? දැන් ඕගොල්ලෝ මොකද්ද කළේ නේද? ඇහෙන් ගත්තු චිත්‍රේ එළියේ තියෙන බෝතලයක් කරා. නේද? ඒ බල්ලා කරපු වැඩේම නේද කරලා තියෙන්නේ? නම් මනස දියුණු වෙනසට ඒක කළේ. දැන් තේන දේ එළියේ තියන්න යන එක මුලාවෙන් කරන වැඩක් නේද? අර චිත්‍රෙ දිහා බලාගෙන ඔය කන්ද අන්න එළියේ තියෙනවා කියලා හිතුවොත් නගින්න පුළුවන් කන්දක් කියලා හිතුවොත් අර බල්ලා වගේ නේද? වතුරට එදිලා බල්ලෙක් ඉන්නවා කියලා හිතුවා වගේ චිත්‍රයක් දිහා බලලා ඒක ඇත්තට තියෙනවා කියලා හිතුවොත් ඈ අපිත් කරන්නේ ඕක නේද? ඇහෙන් දකින දේවල් කියන්නේ ඇහෙන් හදලා දෙන චිත්‍රයක් චිත්‍ර සටහනක් දකින්නේ. ඒක දැකලා අපි විශ්වාස කරන්න පුරුදු වෙලා ඉන්නේ එළිය දෙයක් තියෙනවා. ඒ දේ තමයි දැනගත්තේ කියලා හිතන්න. එතකොට මේක චිත්‍රයක් කියලා දකින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකේ කියන්නේ චිත්‍ර ගොඩක්. යානි චිත්‍රානි ලෝකේ කියලා. මේ චිත්‍ර ගොඩක් තියෙනවා. චිත්‍ර ගොඩේ නෙමෙයි කෙලස් තියෙන්නේ. හිතේ සංකප්ප රාග. රාග සංකල්පනා එනවා මේ චිත්‍රය දිහා බලාගෙන. ඒක තමයි තුරිසස්ස කාම. මිනිස්යාගේ කාමය කියන්නේ ওই හිතෙන් හිතන ටික. එළියේ තියනවා කියලා හිතාර. නැත්තම් මේ තියෙන්නේ චිත්‍ර ගොඩක් විතරයි. යානි චිත්‍රානි ලෝකේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. අන්න ඒ විදිහට දේශනා කරනවා. ඒ තණ්හාව එන්නේ එළියේ තියෙන දෙයට. අපි මේක චිත්‍රයක් කියලා දැක්කොත් තණ්හාව එන්නේ. දැන් බල්ලට ওই චිත්‍රයක් දකින්නේ කියලා දැනගත්තා නම් ඇහෙන් හදලා දෙන්න. තරහ යන්නේ නැහැ. දැන් තරහ ගියේ එළියේ ඉන්න බල්ලයි. නේ? එළියේ ඉන්නවා කියලා හිතනකොට තමයි කෙලෙස්සේ. ඒකයි කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම. කාම වස්තු කියන්නේ අපි එළියේ තියනවා කියලා හිතන දේවල් වල. කාම වස්තු කියන්නේ අපි එළියේ තියනවා කියලා පිහිටෝන රූප. ඇහැට පුළුවන් චිත්‍රයක් හදලා දෙන්න විතරයි. කනට පුළුවන් තව චිත්‍රයක් හදලා දෙන්න විතරයි ශබ්ද සටහන් වලට අදාළ. නේද? නෝ ඒ විදිහට ආයතන 6ම තේරුම් ගන්න. ආයතන 6 නිකන් අර කැමරා 6ක් වගේ. කන කියන කැමරාව ශබ්ද වලට අදාළ ෆොටෝ එකක් අරන් දෙන. ඇහැ කියන කැමරාව වර්ණ වලට අදාළ ෆොටෝ එකක් අරන් දෙන. සටහන්. නේද? නාසය කියන ඒ කැමරාව නැත්තම් උපකරණේ ගඳ සුවඳට අදාළ ෆොටෝ එකක් චිත්‍රයක් ඇඳලා දෙනවා. එතකොට මේ හිතට දකින්න පුළුවන් ඔය චිත්‍රේ විතරයි. නේද? විඥාණයට අහු වෙන්නේ ඔය ආයතනෙන් හදලා දෙන ওই චිත්‍රය විතරයි. ඒ චිත්‍රයට කියනවා ප්‍රසාද රූපය කියලා. ඒතර විඥාණයට ආරමුණු වෙන්නේ ওই ප්‍රසාද රූපයක් විතරයි. ප්‍රසාද රූපය කියන්නේ චිත්‍ර සටහනක් විතරම. ඒකේ නෑ මේ පඨවි ආපෝ තේජෝ වායෝ අරවමේම ඒකේ චිත්‍ර සටහනක් විතරයි. හිතට ආරමුණු වෙන චිත්‍ර සටහන. ඉතින් ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකය කියලා කියන්නේ චිත්‍ර ගොඩක් විතරයි. යානි චිත්‍රානි ලෝකෙ. එහෙම දැක්කොත් කාමයක් ඇති වෙන්නේ නැහැ. දැන් පපඩමක චිත්‍රය දැක්කහමද ආසාව ඇති වෙන්නේ? ඕක එළියේ තියනවා කියලා හිතුවහම.
එළියේ
තියනවා. එළියේ තියෙන දෙයටයි අපිට ආසාව ඇති වෙන්නේ. චිත්‍රයක තියෙන දෙයකට නෙවෙයි. ඈ? දැන් පේනවාද මේ රූපය බාහිරින් තිබ්බට පස්සේ තමයි ඒකට කාමය ඇති වෙන්නේ, ඇලීම, රාගය ඇති වෙන්නේ. ඇලීම හරි ගැටීම හරි ඇති වෙන්නේ මේවා එළියේ ඇත්තටම තියනවා කියලා හිතුවා. ඒකයි සංකප්ප රාගෝ පුරිසස්ස කාම. ඇති වෙන්නේ ඇහැ හදලා දෙන එකටද එළියේ තියෙන එකටද ආසාව ඇති
වෙන්නේ?
එළියේ. එළියේ. එළියේ තියෙන දේ තේරුම් ගන්න මුලාවෙන් හදපු දෙයක් අර බල්ලා එළියේ තියනවා හිතුවා වගේ. කිව්වනේ මනස. දියුණු නැති හින්දා කියලා, දුර්වල හින්දා කියලා. ඒ අපේත් මනස දුර්වල හින්දා තමයි මේ ඇහෙන් හදලා දෙන එක, ඇහෙන් හදලා දෙන දෙයක් විදිහට දන්නේ නැතුව එළියේ තියෙන දෙයක් කියලා විශ්වාස කරනවා. ඒ විශ්වාස කරන දෙයට තමයි අපි තණ්හා කරන්නේ. තේනවද? ලෝකේ හදාගෙන ඕකට තණ්හා කරනවා. අපිම ලෝකේ හදාගෙන මේ සංකල්ප වලින්මයි ලෝකේ හදන්නේ. ඒ හදන ලෝකෙට තමයි ඇලුම් කරන්නේ. ඇලෙන්නේ ගැටි. එතකොට ඒ ලෝකෙ හින්දා තමයි සැප දුක් විඳින්නේ. මේක තමම්ම හදාගත්තු ලෝකෙ. ඒකතන පෙන්නනවා ලෝකේ තමන් තුලයි. බුදුදහම තේරුම් ගන්නවා කියන්නේ ඔන්නව තේරුම් ගන්න. ලෝකේ තියෙන්නේ තමන් තුල මිසක් එළියේ නෙමෙයි. ඕක එළියේ තියනවා කියලා හිතනකන් තමයි අපි ලෝකෙට අහු වෙන්නේ. එයා වතුරට එබෙන බල්ලා ලෝකෙට අහු වෙලා තමයි තරහරම් බුරන්නේ. ඌ හිතෙන් හදපු එකක් කියලා ඌ දන්නේ. තරහරම් තියෙන්නේ ඌම හිතෙන් හදපු බල්ලේ. නේද? ඉතින් අපි මේ ඇහෙන් කනෙන් නාසයෙන් ඔයෙන් කරන්නේ ওই ටික. ඒවා උපකරණ ටිකක් අපිට චිත්‍ර ටිකක් ඇඳලා දෙනවා. ওই චිත්‍ර ටික දිහා බලලා ඔන්න අපි හිතනවා මේක එළියේ තියෙනවා. මේකට ඇලුම් කරන්න ඕන, මේක එක්ක ගැටෙන්න ඕන කියලා හිතේ කෙලස් ටික හදනවා. ඒක එක වෙලාවේ හැටි. අපිට මේ ආයතන වලටත් එක එක වෙලාවට තණ්හාව ඇති වෙනවා. ඒ රස විඳීම අනුව කොයි ආයතනෙන්ද රස විඳින්නේ? දැන් හොඳ සින්දුවක් එහෙම කැමති සින්දුවක් ඇහුනොත් එහෙම එතකොට ඇහැට පේනවා. එතකොට කන මුල් කරගෙන තමයි එතකොට යන්නේ. ඒක තමයි ඒ වෙලාවේ හැටිය. වැඩිපුර ඇහැ තමයි, ඇහැයි කනයි තමයි වැඩිපුර තියෙන්නේ. ඒ වුණාට ඇහෙන් කණෙන් ගත්තට අපි අනිත් ඒවයින්ට දාගෙන තමයි ඕක විඳීම වැඩි කරගන්නේ. ඇහෙන් කනෙන් හැහෙන ඈත තියෙන දේවල් නේ දැනගන්නේ. එවනට අපේ තණ්හාව රාගය වැඩිම වෙන්නේ මේ ළඟ තියෙන දේවල් වලට. දුර තියෙන දේවල් වලට නෙවෙයි. ළඟ තියෙන දේවල් අත් දක්ින්නේ කයින්, නාසයෙන්, දිවෙන්. ඔය තුනේ. ඔය තුන පිනවන්න තමයි අපි උගාක් ඇලුම් කරන්නේ. මේ කාම ලෝකෙදි තියෙන ප්‍රශ්නේ ඔය තුන. කයයි, දිවයි, නාසයයි. ඔය තුන පිනවන්න තමයි අපි ගොඩාක් දේවල් කරන්නේ. දැන් නැත්තම් අපිට ගෙයක් කියලා අර ඈත ගෙයක් තියෙනවනේ. ආවේගේ ඇති මට කියලා ඈත ඉඳන් සතුටු වෙනවද? නෑ නේද? ඒක Taman ළඟට ගන්න ඕන. ආ කොටු කරගෙන Tamanටයි කියලා. නැත්නම් අර ඈත තියෙන අර ඉඳන් ගොඩාක් තියෙනවනේ. ඉතින් ඒ ටිකෙන් සතුටු වෙන්න පුළුවන්. එහෙම බෑ. තමන්ට කියන්නේ තමන්ට මේවා අල්ලන්න පුළුවන් වෙන්න ඕන. ශරීරේ ගැටෙන්න. ඒකේ තියෙන දේයි දිවේ කාලා බලන්න පුළුවන් වෙන්න ඕන. ආසේ. ඔය තුනට අපි කිට්ටු කරගන්න. ඇහැටයි කනටයි අහුණා කියලා මදි එතකොට. එවනට අපි වැඩිපුර පාවිච්චි කරන්නේ ඇහැ කන තමයි. එවනට ඉවයින් පිනවන්න උත්සාහ කරන්නේ ඔව් කයයි දිවයි නාසය. ඒක කාම ලෝකවලදී ගොඩාක් පිනවන්නේ ඔය ඉන්ද්‍රිය තුන. කය, දිව, නාසය. හරි. ඒවා හරි රළුයි ඒවට අහුවෙන්නේ. කයට ගැටෙන ඒවා රළු ගතිය දැනෙනවා නේද? අල්ලනකොට පඨවි ආපෝ තේජෝ ගතිය දැනෙනවා. ඈ ප්‍රශ්නය කියන එක දැනෙනවා. දැන් එහෙන් ඈත අර අවුව දිහා බැලුවට අපිට එහෙම රස්නයක් දැනෙන්නේ නැහැ. ඒ හිතනවා විතරයි. නේද? අර වගේ රළුව දැනෙන්නේ නැහැ. සද්ද කෙනුත් අපි මොනවා හරි හිතා ගන්නවා විතරයි. දැන් එහෙනුත් හිතා ගන්නවා විතරයි, කනෙනුත් හිතා ගන්නවා විතරයි. අනිත් තුන එහෙම නෙමෙයි දැනෙනවා. ඈ එතකොට ඒ කාම ලෝකවලදී ඔය තුන තමයි වැඩිපුර තියෙන්නේ. කාම ලෝකවලින් මිදෙනවා කියන්නේ රූප ලෝක මට්ටමට හිත දිනු කරන්නේ ධාන වඩද්දි වෙන්නේ මේ කය, දිව, නාසය අයින් කරන. ඔය ආයතන තුන අයින් කරන එක තමයි රූපාවචර මට්ටම. රූප ලෝක. එතකොට ඉතුරු වෙන්නේ කනයි, ඇහැයි, සිතයි. ඒවා ටිකක් සියුම්. මේ රළු ගති නෙමෙයි ඒවා ඉතින්. දැන් ඔයගොල්ලෝ දැන් සමාධියක ඉන්නකොට ඉතින් සද්දයක් ඇහුණාට ඕක ඕනම් ගණන් නොගෙන භාවනාවේ ඉන්න පුළුවන් නේද? ඇත්තට රළු නෑ. ඈ ඇහැට මොකක් හරි පෙනුණා දැන් සක්මන් භාවනාව කරද්දී පෙනුණාත් ඒක ඇත්තට ගණන් නොගෙන භාවනාව කරන්න පුළුවන්. ම්? දැන් ওই යනකොට කට්ටක් එහෙම ඇනුණා පුළුවන් වෙයිද? කට්ටක් ඇනෙනවා සක්මන් කරනකොට. පුළුවන් වෙයිද භාවනා කරන්න? මොකද ඒවා රළුයි. කාය ආයතනෙට, දිවට, නාසයට දැනෙන ඒවා රළු වැඩි. ඒවට අපි ඇලෙනවා ගැටෙනවා වැඩි. මේ කාම ලෝකවල ස්වභාවය ලෝකයි. රූප ලෝකවලදී ඔය ආයතන තුන නැහැ. එතකොට ඊට වඩා සියුම් මේකයි. බ්‍රහ්ම ලෝකවලදී ඔය ආයතන තුන පිනවන්න යන්නේ නැහැ. දැන් පිපාසය දැනෙන්නේ අපිට කයටනේ. දැන් රූපාවචර මට්ටමේදී බ්‍රහ්ම ලෝකෙදී පිපාසය දැනෙන්නේ නැහැ. ඕකයි වෙනස. අපිට පිපාසය දැනුණා නම් ඒක බලවත්නේ. බඩගින්න දැනුණා නම් ඕක බලවත්නේ. දැන් බ්‍රහ්ම ලෝකෙදී ඒව නැහැ. ඔව් ඊට වඩා සියුම්, බොහොම සියුම්. එතන වැඩ කරන්නේ ඇහැයි කනයි සිතයි විතරයි. කය කය ගැන ඒ කාම අරමුණු එන්නේ නැහැ එතකොට. කාම ලෝක මට්ටමින් මිදිලා. කාම අරමුණු නැතුව නෙමෙයි දැන් සංකප්ප රාගෝනි කාමය කියන්නේ හිතේ ඇති වෙනවා. ඒ වුණාට අර අරමත්ත මේවා ඇති වෙන්නේ. කය පිනවන්න ආසාවක් එන්නේ නැහැ. මොකද කාය ආයතනේ වැඩ කරන්නේ නැහැ. සියුම් රූප තමයි. ඇහැයි කණයි පිනවන්න තමයි එතකොට බලන්නේ. ඇහැයි කණයි මනසයි විතරයි. මේ අර ෆිසිකල් දේවල් පස්සේ හො හො ආයන්නේ. කෑම පස්සේ දුවන්නේ. රස විඳින්න. දැන් අපි මේ ඊළම්පස ගමු නේද? මොනවාද ඇහුවේ? බ්‍රහ්ම ලෝකවල ඉතින් අමුතුවෙන් ඒ මනුෂ්‍ය ලෝකේ ඉඳන් අපි තමන්ට දැන් අවබෝධයක් එන්න ඕන කවුරු හරි බුදුදහම කියලා කිව්වොත් මේක බුදුදහමද නැද්ද මේක ලෝකෙට අයිති දෙයක්ද ලෝකෝත්තර දෙයක්ද මේ කතා කරන්නේ ඔන්න ඔය අවබෝධය එන්න ඕන ඒක ගත්තනම් ඒක තමයි සම්මාදිට්ඨිය කියන්නේ එතකොට රැවටෙන්නේ. එක එක විදිහට ධර්මය කියනවනේ එක එක තැන. දැන් මෙන්න මේක නම් ලෝකෙට අයිති දැක්මක්. මේක ලෝකෙන් එතෙර වෙන දැක්මක් කියලා වෙන් කරගන්න පුළුවන් වෙනවා. ඈ. අර වතුරට එබෙන බල්ලාව මතක් කරගත්තාම හරි. කවුරු හරි භාවනාවක් කියා දෙනවා අන්න අර වතුරේ ඉන්න බල්ලාගේ අනිත්‍ය බලන් කියලා. ඒක ලෝකෝත්තරද ලෞකිකද? අර බල්ලෙක් ඉන්නවා අනිත්‍ය බලන්. කිව්වොත් අනිත්‍ය භාවනාව කරන්න ওই බල්ලා දිහා බලන්න. වතුරේ ඉන්න බල්ලා දැන් Taman රැවටිලා ඉන්නවා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. ඌ දිහා බලාගෙන ඕක අනිත්‍යයි නිට්ටයයි නිට්ටයයි. අවබෝධයක් එයිද? නැහැ. අන්න ඕක තේරුම් ගන්න. එතකොට දැන් මේ බෝතලේ දිහා බලාගෙන ওই බෝතලේ අනිත්‍ය අනිත්‍ය අනිත්‍යයි කියලා හිතන්න කියලා. දැන් තේරෙනවා. මේකේ අනිත්‍ය බලලා කවදාවත් නිවන් දකින්න බෑ. දකින්න ඕන රූපය මොකද්ද රූප සමුදය මොකද්ද රූපේ හටගත්තේ ඇයි අන්න එතකොට පේනවා රූප නිරෝධය නිරෝධ කරන මාර්ගය උතනයි සම්මාදිට්ඨිය තියෙන්නේ ලෝකය මොකද්ද ලෝක සමුදය මොකද්ද නිරෝධය මොකද්ද මාර්ගය මොකද්ද අන්න ඕක තමයි බුදු කෙනෙක් දේශනා කරන්නේ සම්මාදිට්ඨිය කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඔන්න ඔය පැත්තෙන් අවබෝධයක් එන විදිහේ භාවනාවක් නම් තේරුම් ගන්න අන්න මේ බුදු දහම ලෝකෝත්තර දහම. එහෙම නැත්නම් ওই ලෝකෙට අයිති දේවා අනිත්‍යයි දුකයි අනාත්මයි කොච්චර බැලුවත් දැන් බුද්ධ කාලෙත් හිටියා තීර්ථකයෝ හිටියා ඒගොල්ලෝ කියන අපිත් අනිත්‍ය බලනවා අපිත් දුක බලනවා අපිත් අනාත්ම බලනවා ඔය මේ හාමුදුරුවන්ට කියනවා ඕගොල්ලන්ගේ අපේ වෙනසක් නැහැ නේ කියලා. තේරුම් ගන්න නිකම්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලුවට ලෝකෝත්තර මාර්ගයට වැටෙන්නේ නැහැ. දහම අහලා දැනගෙන ඥානතෝ පස්සතු බුදු දහම අහලා දැනගෙන ඒ කියන්නේ සම්මාදිට්ඨිය ඇතුවයි අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න. ඒක නැතුව අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලුවට බුදු දහම වෙන්නේ නැහැ. තන තමයි අද ගොඩාක් වරද්දගෙන තියෙන්නේ. පොතෙන් බලලා ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මනේ බලන්න තියෙන්නේ කියලා ඔහි කියනවා. ඒක සම්මාදිට්ඨිය ඇතුව නෙවෙයි ඒක. සම්මාදිට්ඨිය නැත්නම් මාර්ගයේ උපදින්නේ නැහැ. නේද? සම්මාදිට්ඨියෙන්නේ මාර්ගයේ උපදින්. පටන් ගන්න. ඒකට ලෝකෝත්තර දැක්ම තියෙන්නම ඕන. ලෝකය පිළිබඳව මේ සත්‍ය ඥානය ඇති වෙන්න ඕන. ලෝකය මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඒ සත්‍ය ඥානය ඇති වුණ කෙනාට තමයි කෘත්‍ය කරන්න පුළුවන්. ඒ කියන්නේ මාර්ගය වඩන්න පුළුවන්. සත්‍ය ඥානයයි කෘත්‍ය ඥානයයි කියන්නේ. ඒ ලෝකය කියපු එකම තමයි දුක කියන්නේ. ඒකම තව විදිහකට කියන එක තමයි දුකයි දුක්ඛ සමුදයයි නිරෝධයයි මාර්ගය. ඕක දකින්න කෙනාට තමයි සම්මාදිට්ඨිය තියෙන්නේ. සම්මාදිට්ඨිය ඒක සත්‍ය ඥානෙ. එයාට තමයි කෘත්‍ය කරන්න පුළුවන්, මාර්ගය වඩන්න පුළුවන්. වෙන කෙනෙකුට නෙවෙයි. නේද? හා? මොකද්ද? පිකරි වට්ටම් කියන්නේ ඔය දැන් දෙකක් කිව්වේ සත්‍යයි කෘත්‍යයි. ඉතින් ඒක කරගෙන යනකොට කවදා හරි අවබෝධ වෙනවා. දැන් ඉතින් තවත් කරන්න දෙයක් නැහැ. දැන් අවබෝධය පිළි. එදාට කෘත කරලා ඉවර. රහතන් වහන්සේ. රහතන් වහන්සේට තමයි කෘත ඥානය. එතනින් මෙහා කෘත ඥානයක් නැහැ. එතන මෙහා කෘත්‍ය මාර්ගය කරලා ඉවර වුණාම අර උදන් වෙනලා තියෙන්නේ තවත් කළ යුතු කිසිවක් නැත. ඈ කළ යුතු සියල්ල නිම කරන ලදී. රහතන් වහන්සේ තමයි ඒක කියන්න පුළුවන්. එතකොට රහතන් වහන්සේට ආයේ ධර්මය අවශ්‍ය නැහැ. මාර්ගය අවශ්‍ය නැහැ. ඒ කරලා ඉවරයි. වඩන්න මාර්ගය නැහැ. ඇත්ත ඇති හැටියට දැක්කට පස්සේ රැවටෙන්නේ නැති මට්ටමට ආවට පස්සේ ආයෙ කරන්න දෙයක් නැහැ. නේ? රැවටීම මුලාව තියනකන් තමයි ඒකෙන් මිදෙන්න මොනව හරි කරන්න ඕනේ. නුවණ වඩනවා. ඒකට ඒ රැවටීම නැති වුණ දවසට දැන් තමන් ඒක පැහැදිලි වුණොත් මං තවත් ලෝකෙට අහුවෙන්නේ නැහැ කියලා යම් කිසි දවසක අර බෝතලේ එළියේ තියනවා කියනකොට ලෝකෙට අහුවෙලා ඕක වෙන්නේ නැති මට්ටමකට ආවොත් මේ හිතේ යෝක ඇතුළු කියලා ප්‍රත්‍යක්ෂ වෙන මට්ටමකට ආපු දවසට තවත් කරන්න දෙයක් නැති වෙයි. දැන් වැඩේ අපිට ඕක ප්‍රත්‍යක්ෂ නැහැ. අපේ පුරුදු බලවත් සසරේ ආපු පුරුදු බලවත් ඒ වයින් රැවටිලා තමයි අපි බලන්නේ. නේද? දැන් කොච්චර කිව්වත් හිතන්නේ ඔතන එළියමනේ බෝතලේ තියනවා කියලා. නේද? නුවණින් බැලුවොත් විතරයි නේද දකින්න පුළුවන් මේ ඇහෙන් මේකේ චිත්‍රයක් ෆොටෝ එකක් අරන් දුන්නා. ඕක හිත දැනගත්තා. ඒකන හිතපු දේවල් ටිකක්. චේතනා ටිකක් තමයි මෙතන ඇති වුනේ. ඒ චේතනා වලින් තමයි කිව්වේ එළියේ දෙයක් තියනවා කියලා. එතකොට අර පෙනෙන ස්වභාවය අපි ලෝකේ පවතින ස්වභාවයක් බවට පත් කරනවා. පේන ස්වභාවය ලෝකට අයිති පවතින ස්වභාවයක් බවට පත් කළොත් දකින්න ඕන ඒක මුලාවක්. හරියට වතුරට එබෙන බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතුවා වගේ වැඩක්. ඒක මුලාවක් කියලා දකින්න. ඒතර අපිත් ඇහැ පාවිච්චි කරනවා නම් ඇහෙන් චිත්‍රයක් හදලා දුන්නා ඒක දැනගත්තා. ඒක ගැන හිතුවා. ওই ටිකෙන් නැවැත්තුවොත් එළියේ ඒක තියන්න යන්නේ නැහැ නේද? එහෙම වුණොත් ලෝකෙට අහුවෙන්නේ නැහැ. ලෝකෙන් ඔය දකින්නේ එළියේ තියෙන දෙයමයි කියලා හිතුවොත් ලෝකෙට අහුවුණා. උපාදාන කරා. බාරගත්තා. රූපය උපාදාන කරා. දැන් ඔයගොල්ලෝ මේ බෝතලේ උපාදාන කරලා තියෙනවා. එහෙමමයි කියලා දැඩිව පිළිගන්නවා. දැන් මේ කිව්වට අනිත් පැත්තට අහනවා ඔතන බෝතලයක් නැද්ද කියලා නේද? ඒ අහන්නේ අර උපාදානයි බලවත්. අපි අනිත් පැත්තට අපිම අහන්න ඕනේ. ඇයි එතන තියනවා කියන්නේ? කින්දද තියනවා කියලා. රූපයක් හරි තියනවා කියන්නේ ඇයි? දැන් පේන නිසාන කියලා තියෙනවා. පෙනිලා තියන්නේ එහෙන් මේ චිත්‍රයක් හදලා දුන්නා විතරනේ. හිතේ. හිතෙන් තමයි කිව්වේ ඔය පේන දේ එළියේ තියනවා කියලා. ඔව් මේ මායාකාරය තමයි ඔක එළියෙන් තියෙන්නේ. මවලා පේන්නේ ඇත්තට තියෙනවා. තමයි මේ පේන ස්වභාවයක් විතරයි. පේන ස්වභාවය නිකන් බලන්න දැන් ඇහෙන් මේ ලොකු චිත්‍රයක් නේද අරන් දෙන්නේ. ඇහෙන් අරන් දෙන්නේ. ඕකේ තියෙනවා මේ ඔක්කොම අපිට ඒ ඔක්කොම පේන්නේ නැහැ. එකෙන් එකක් අරන් දෙන අපි. ඒක එළියේ තියෙනවා කියලා හිතන්නේ. අපේ අවධානය යොමු වෙනද? නේද? එන හැංගත්තොත් ලොකු චිත්‍රයක් අරන් දෙන්න. ඒකෙන් අපට ඕන දේ වෙන් කරගෙන විඥාණයෙන් කරන වැඩ. ඕන දේ තමයි දකින්නේ. නේද? ඒ දැකලා නිකන් ඉන්නේ නැහැ. ඒක එළියේ තියෙන දෙයක් බවට පත් කරනවා. පරිේෂණ කරන්නේ නැහැ. එළියේ තියෙන දෙයක් කියලා ඔහේ පිළිගන්නවා. මුලාව. පරිේෂණ කළොත් ඇත්ත අහු වෙනවනේ. දහමේ කියන්නේ පරිේෂණේ කරන්න කියලා. අරිය පරිේෂණ. දැන් බල්ලා ඔහේ රැවටෙනවා මිසක් ඕක ගැන හොයලා බලන්නේ නැහැ නේද? හොයලා බැලුවොත් නේ මුලාවෙන් මිදෙන්නේ. දැන් අපට බුදු රජාණන් වහන්සේ පෙන්නන්නේ මේක ගැන හොයලා බලන්න, පරිේෂණේ කරන්න. මේ ඇහෙන් කියන දේ ඇත්තද කියලා නුවණින් හොයන. එතකොට දැන් අපි මුලා වෙන හැටි තමයි ඇහෙන් දැකීම කරලා එතනින් නවත්තන්නේ. එළියේ තියෙන දෙයක් පනෝන. දැකීමට අමතරව බාහිර ලෝකෙට අයිති දෙයක් පනවන. ඒක වැඩිපුර වැඩක් නේද? කෙලස් වලින් කරන වැඩක් නේද ඕක? ඇහෙන් දැකීම කරලා එළියේ දෙයක් තියනවා කියලා හිතන එක, හදන එක, බාහිර රූපයක් තියනවා කියලා හදන එක, ඒක කෙලස් වලින් කරන වැඩක්. රැවටිලා මුලාවෙන් කරන වැඩක් කියන එක තේරුම් ගන්නවා. එතකොට අර බාහ්‍ය දාරු චීරියට කිව්වේ ඔන්න ඔය දිහා හොඳට බලන්න. දැක්කහම දැකීමක් විතරයි. ඒ දකින දේ එළියේ තියන්න යන්න එපා. දැක්කා විතරයි කියන්නේ මේ හිතෙන් කරපු වැඩක් කියලා දකින්නවා. ඕක මෙනෙහි කළොත් හරියට ලෝකෙන් මිදෙන්න පුළුවන්. දැකීම මේ හිතට චිත්‍රයක් අරමුණු වුණා. සත්‍ය. දැකීමේ ක්‍රියාව කියන්නේ. චක්කු විඥාණයට ප්‍රසාද රූපේ අරමුණු වුණා. නේද? ඔව් එතනින් නැවතුණා නම් බාහිර රූපයක් ගැන දැනගන්න විදිහක් නැහැ. ලෝකයක් ගැන දැනගන්න විදිහක් නැහැ. ලෝකෙට අහු වෙන්නේ නැහැ ඒකට. රැවටෙන්නේ නැහැ. දැක්කොත් දැක්කා විතරයි. දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති. ඊළඟට අහුවොත් අහුවා විතරයි. සුතේ සුතමත්තම් භවිස්සති. මුතේ මුතමත්තම් භවිස්සති. මුත කියන්නේ දැනෙන ගති. නාසයෙන් වෙන්න පුළුවන්, දිවෙන් වෙන්න පුළුවන්, කයෙන් වෙන්න පුළුවන්. අර ආයතන මොකේ කාම ලෝකෙට අයිති තුන කියන්නේ මුත. එතකොට ඒ වයින් දැනුණා නම් දැනුණා විතරයි. දැනුණා විතරයි කියන්නේ මතක තියාගන්න, ඒක එළියෙන් තියන්නේ නැහැ. අර එළියේ තියෙන පපඩම කරන්න යන්නේ නැහැ. එහෙන් දැක්කහම පපඩමක රූපයක් දැක්ක, සටහනක් දැක්ක, ඉච්ච ප්‍රසාද රූපයක්. ඒක එළියෙන් තියන්න යන්නේ. පපඩමක සද්දය වුණාම එළියෙන් පපඩමක් තියන්න යන්නේ. කනට ඒ සද්ද ප්‍රසාදයක්, ප්‍රසාද රූපයක් අහුුණා, ඉච්ච සුතේ සුතම. ඊළඟට සුවඳ දැනුණාම, පපඩමක සුවඳ දැනුණාම අපි ඒක පපඩමට අයිති කරන්න යන්නේ නැහැ. සුවඳ මේ මේ නාසයේ ස්පර්ශයෙන් ඇති වුණ වේදනාවක්. පස්සපච්චය වේදනා. මේ සුවඳ තියෙන. නැතු එළියේ තියෙන දෙයකට අයිති දෙයක් නෙවෙයි. තේරුණාද මේ කියන්නේ? දැන් ඇහෙන් දැක්කහම පපඩමක් වගේ ඒක එළියේ තිබ්බොත් එතන ලෝකෙට අයිති කරලා මුලා වෙලා. මොකද එළියේ තියෙන එකක අපි අත්දකින ගුණ නැහැ. අත්දකින ස්පර්ශයක් වෙන මොහොතේ තමයි අත්දකින ටික තියෙන්නේ. දැන් එහෙන් ඇති වෙන්නේ චක්කු සම්පස්සයක්. ඇහැයි ප්‍රසාද රූපේ විඥානේ. එතකොට ඒ හින්දා යම් කිසි වින්දරයක් ආවනම් එතන ඒ පස්සෙන් ආපු වින්දනේ තියෙනවා ඇහැ නිසා. ඒ වගේ නාසයේ ගඳ සුවඳක් වැදුනා නම් එතන විඥානේ ඇති වෙලා ඒ විඥාණයෙන් ආපු වේදනාව තියෙනවා. පස්සපච්චය වේද. ඒ වේදනාව පපඩමට අයිති නැහැ. අපි කරන්නේ ඕක පපඩමට අයිති කරගන්න. නේද? රස වින්දා කියන්නේ දිවයි, ඒ යම් කිසි දිවට අරමුණු වෙන රසයි විඥානේ හින්දා ඒ තුනෙන් එතන පස්සේ පස්සපච්චය වේදනා. ඒකට ස්පර්ශය නිසා රසක් දැනුණා මිසක් පපඩමට රසයිති නැහැ. එළියේ තියෙන පපඩමට නෙමෙයි රසයි. එහෙනම් එළියේ තියෙන දෙයක් අපිට රස දැනෙන්නේ නැහැ. නේද? රස දැනෙන්නේ නැහැ. රස දැනෙන්නේ ස්පර්ශය නිසා. පස්සපච්චය වේදනා. බුද්ධ පූජාව කියලා ඉන්නේ. තේරුම් ගන්න ඕන මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස වැඩ කරන හැටි. ආයතන අපි ඇහෙන් දෙයක් දැකලා එළියේ යමක් තියනවා කියලා හිතන. එතකොට එතෙන්දි මතක් කරගන්න අර වතුරට එබෙන බල්ලට මොකද වෙන්නේ? ඇහෙන් යම් කිසි දෙයක් දැකලා එළියේ තියනවා කියලා හිතලා මුලා වෙනවා. නේද? දැන් මේ මුලා වීම අපිත් නුවණින් බැලුවේ නැත්නම් අපිත් මේ මුලාවට, ඒ වගේම මුලාවකට අහු වෙනවා. එතකොට ඇහෙන් දැකීම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔය සංඥාවක්, රූප සංඥාවක් දකින්නවා විතරයි. ඇහැට පුළුවන් රූප සංඥාවක් අරන් දෙන්න විතරයි. සංඥාව උපමා කරනවා මොකටද? මිරිඟුවට. ඒකට ඇහෙන් දැක්කා කියන්නේ මිරිඟුවක් දැක්කා වගේ වැඩක්. ඒකයි කිව්වේ අර චිත්‍රයක් දැක්කා වගේ වැඩක්. මිරිඟුව දැක්කා කියන්නේ ඇත්ත ස්වභාවය දැක්කා නෙවෙයි. එළියේ තියෙන ස්වභාවය දැනගත්තා නෙවෙයි. ඒ වුණාට අපි මේ සසරේ එනකොට පුරුදු වෙලා තියෙන්නේ එහෙන් දැක්කොත් එළියේ තියෙන දේම දැනගත්තා කියන දෘෂ්ටිගත වීම. ඒකට කියනවා ලෝකෙට අයිති දැක්ම කියලා. හරි. ලෝකෝත්තර දැක්ම කියන්නේ ඇහැ කරන මුලාව අඳුරගන්න. ඒකට රැවටිලා හදපු ලෝකෙට අහු වෙන්නේ. ඒ ලෝකේ ඉක්මවන්න. පැහැදිලිද? ඒකට යම් කිසි දෙයක් ඇහෙන් දැක්කොත් තේරුම් ගන්න ඕන මේ රූප සංඥාවක් දැක්කා. සංඥාව කියන්නේ මිරිඟුව. මිරිඟුව කියන්නේ ඒකට අදාළ දෙයක් එළියේ පණවන්න යන්නේ. සංඥා මට්ටමක් විතරයි. හරි. ඒකම තව විදිහකට තේරුම් ගන්න තමයි මම කිව්වේ අර චිත්‍රයක්. ඇහැ හදලා දීපු වර්ණ චිත්‍රය දැක්කා. වර්ණ සටහන දැක්කා. එහෙ නැත්තම් හිතන්න ටීවී එක දිහා බැලුවා කියලා. ටීවී එක ඇතුලේ ඒ පේන දේවල් ටික නැහැනේ. නේද? ඒකේ වර්ණ සටහනක් මවනවා විතරයි. ඇහැ කියන්නේ ටීවී එකක් වගේ දෙයක්. ඒකට ඒ දිහා බලලා අපිට ඉතින් අපි පුරුදු වෙලා තියෙන්නේ එළියේ වෙන දේවල් ගැන හිතන්න. ලෝකයක් මවන්න. ඒක හිතේ ඇති වෙන සංකල්ප ගොඩක්. චේතනා ගොඩක්. නේද? ටීවී එක දිහා බලාගෙන මේ හිතේ තමයි කතාව හදන්නේ එළියේ ලෝකෙක. ඒවා සංකල්ප ගොඩක් විතරයි නේද? සංස්කාර ගොඩක් විතරයි. චේතනා ටික තමයි සංකාර. එතකොට ඇහෙන් දැකලා හදන ලෝකේ තනිකර සංස්කාර ගොඩක්. චේතනා ගොඩක්. ඇහෙන් අරන් දෙන්නේ රූප සංඥාව විතරයි. වතුරට ඉබෙන බල්ලට ඇහෙන් අරන් දුන්නා රූප සංඥාවක්. සංඥාව සංඥාව විදිහට අඳුරගත්තේ නැත්නම් ඌ රැවටෙනවා එළියේ බල්ලෙක් ඉන්නවා කියලා. ඒකට අපිත් ඇහෙන් අරන් දෙන සංඥා සංඥා විදිහට දැක්කේ නැත්නම් එළියේ රූප පිහිටවන. ලෝකෙට අයිති රූප පිහිටවන අපනෝන. එතකොට ලෝකෙට අහු වෙනවා. ලෝකෙට අහු වුණා කියන්නේ ඔන්න කියනවා මායයට අහු වුණා. මායයාගෙන් මිදෙන්න නම් ඔන්න තියනවා දැන් වැඩි. මැරෙන්න නැතුව ඉන්න ඔන්න කරන්න වැඩක් තියෙනවා. ලෝකෙට අහු නොවි ඉන්න. එහෙන් අරන් දෙන සංඥාව සංඥාවක් විදිහට ගන්න. ඒක රූපයක් කරන්න යන්න එපා. හරි. එතකොට කණෙන් අරන් දෙන සද්ද සංඥාව සංඥා මාත්‍රයක් විතරයි. මිරිඟු ස්වභාවයක් විතරයි. ඕකට එළියේ රූප පණවන්න යන්න එපා. තේරෙනවද? නාසයෙන් ගඳ සුවඳ එනකොට ඒකත් සංඥා මාත්‍රයක් විතරයි. ඒක ගැන හිතන එක විතරයි කරන්න පුළුවන්. ඊට වඩා දෙයක් කරන්න බෑ. හිතන ටික තියෙන්නේ හිත ඇතුලේ මිසක් එළියේ නෙවෙයි. නේද? වැටහෙනව නේද මේ කියන ටික? ඔය විදිහටම තේරුම් ගන්න ඕන. නාසයට තේරුම් ගත්තා වගේ දිව. දිවෙන් අරන් දෙන්න පුළුවන් රස සංඥාවක් විතරයි. සංඥාව කියන්නේ රූපයන් නෙවෙයි. එළියේ තියෙන පපඩමන් නෙමෙයි මේ රස කියන්නේ. නේද? අපි හිතන්නේ කේක් කෑල්ලේ තමයි රස තියෙන්නේ කියලා. ඒකේ නෙමෙයි රස තියෙන්නේ. දිවේ ගැටෙන කොටයි රස ආර. නේද? දිවේ ගැටුනේ ඔය ලස්සනට තියෙන කේක් මේ බිස්කට් කලගුලි නෙවෙයි. දිවේ ගැටෙන්නේ මොනවද? රස වෙන්න කලින් ඕක විකල විකල කෙල වලින් අනලා තලපයක් හදලා නේද? ආයේ අතට අරන් බැලුවොත් කටට දාගන්න හිතෙන්නේ නැති ඔන්න ඔහොම දෙයක් තමයි දිවේ ගැටෙන්නේ නේද? ඔන්න ඔය ටිකේ තමයි ඒ රස තිබුණේ. අර ලස්සනට තිබුණ පපඩේ මේ නෙමෙයි. හපලා හපලා කෙලත් එක්ක එකතු වෙලා නේද? ඒ තියෙන ටිකේ තමයි ওই රස තියෙන්නේ. එහෙනම් ඒ රස ගන්න නම් කන්න ඕන ඒ වගේ දෙයක්. අර ලස්සනට තියෙන ඒවා නෙමෙයි. අනලා අනලා කෙල ටික කුද්දාලා පොඩි කරලා අර සම්බෝලයක් වගේ අඹරලා ඒ ටිකෙන්නේ රස දෙන්නේ. ඔව් ඔව් එතනත් ගැඹුරක් තියෙනවා. ඔව් ඔව් නෑ මම මේ ටික ලෝකෙටයි තිබටමෙන් කිව්වේ. ඇත්තටම අපි යලුම් කරන්න ඕන අර පිඟානේ තියෙන කෑම වලට නෙමෙයි යලුම් කරනවා. ඔව් කටේ මේ දිවේ ගෑවෙන ටිකට. එතකොට ආයේ රස ලබන්න නම් ඒ જાතිය දෙයක් නිකන්. පන්න නැතුව කිල්ල රස දන්නේ. එතකොට එහෙම වුණා නම් කන්න ආස කරන්නේ. කන්නේ මේ ජීවිතේ පවත්වන්න නෙවෙයි මේ ආයතන පිනවන. ඔව් ඒකට තමයි කන්නේ. නැත්තම් ওই ලස්සන ලස්සන කෑම උන්නේ. ඒකට මේ ආයතන ටික හොඳට අඳුර ගන්නවා. මොකද ඔය හය දෙනාම අපි රෝට්ටන එකමයි කරන්නේ. මුලා කරන එකමයි කරන්නේ. ඔව්. මේ මුලාවට අහු වුණ ගමන් වැඩ වැඩි. එක එක જાතියේ කෑම හදන්න ඕනේ ඉතින්. ඒ සෑමට දැන් ඔක නුවණින් දකින්න ඈ. ඔය ඒක තමයි මේ කියන්න හැදුවේ. දැන් කෑම නොකා ඉන්න නෙමෙයි මේ කියන්නේ. දැන් ඕක කෑමට විතරක් නෙමෙයි. ඉතින් බාහිරේ තියෙන ඔක්කොටම ඕක දාන්න ඕන. හැම දෙයකටම. ඈ? ලෙඩ වුණත් ඉතින් දැන් මං ඊයේ ලෙඩ වෙලා හොඳටම ඉන්න බෑ. නින්ද යන්නේත් නෑ. රිදෙනවා, ඇඟ රිදෙනවා. පස්සේ ඉතින් අර ඔය භාවනාවට දැම්මා. වෙන කරන්න දෙයක් නැහැ. නිින්ද යන්නේත් නැහැ. වේදනාව මොකෙන්ද දැනෙන්නේ? වේදනාව නෑ. වේදනාව දැනෙන්නේ මොකෙන්ද? ශරීරේ කාය ආයතනේ වැඩ කරනවා. පස්සපච්චයා වේදනා. ඒ රිදෙන රිදෙන කාන්ට මෙනෙහි කරන මේ ස්පර්ශය නිසා වේදනාව. ස්පර්ශය නිසා වේදනාව. ශරීරයට අයිති වේදනාවක් නෙවෙයි. රූපයට අයිති කරන්න එපා වේදනාව. අතන් තමයි මුලා වෙන තැන. රූපයකට අයිති නෑ වේදනාව. දැන් රස කියන එක රූපයකට අයිති නෑ. හරි. වේදනාව කියන එක රූපයකට අයිති නෑ. මොකකටද අයිති? මොකක් හින්දාද ඇති වෙන්නේ? ස්පර්ශ. රස පච්චය වේදනා. දැන් රස පපඩමට අයිති නැහැ. ස්පර්ශයටයි අයිති. දිවේ ස්පර්ශයටයි අයිති. ගන්ධ සුවඳ බාහිර දෙයට අයිති නැහැ. මොකද ස්පර්ශය නිසායි දැනීම තියෙන්නේ. රස පස්සපච්චය වේදන. මේ ආයතනයක ස්පර්ශයමයි වේදන. පස්සපච්චය වේදන. අපිට එතන ඇත්ත පේන්නේ, අපිට පේන්නේ ඒවා තියෙන්නේ එළියේ තියෙන ඔව් බාහිර ලෝකෙටයි තියෙවල්. රස තියෙන්නේ එළියේ තියෙන කෑම වල. නේ? මේ සුවඳ තියෙන්නේ එළියේ තියෙන මල් වල. එහෙමනේ අපි ඒක ලෝකෙටයි ති දැක්ම කියලා තේරුම් ගන්නවා. ලෝකෝත්තර දැක්මේදී ස්පර්ශයේ තමයි නාසයේ ස්පර්ශයක තමයි සුවඳක් තියෙන්නේ. දිවේ ස්පර්ශයක තමයි රසක් තියෙන්නේ. නේද? ඒ ස්පර්ශයේ විතරයි ඒක තියෙන්නේ. ඊට කලිනුත් නැහැ, පස්සෙත් නැහැ. කෑම ටික මෙතනින් පොඩ්ඩක් ඇතුළට ගියාට පස්සේ රස නැහැ. දැනෙනවද රස? බඩේ තියෙන කෑම වල රස දැනෙනවද? දැනුනොත් එහෙම ආයේ කන්නේ නැහැ. එතන දිවෙන් පහලට යනකම් විතරයි. දිවේ හිඟානේ තියෙන කොටත් රස දැනෙන්නේ නැහැ. කටෙන් උගුරෙන් පහලට ගියාමත් රස දැනෙන්නේ නැහැ. දිවේ ගෑවෙන්නේ ජීවහායතනේ වැඩ කරනකොට. ඒ ස්පර්ශයේදී විතරයි රස දැනෙන්නේ. කොහොම සුළු මොහොත. අස්සපච්චය ඉදන. ඔය අපි දැනගන්න හැම දැනගැනීමක්ම මතක තියාගන්න ලෝකෙට අයිති දේවල් වලට අයිති නෑ. අපි ලෝකේ යනවා කියලා කරලා තියෙන්නේ ඒවා ලෝකෙට අයිති බාහිර දේවල් වලට අයිති කරලා අපි අත්දකින්න. ඒ බාහිර දේවල් වල නෙමෙයි ඒවා තියෙන්නේ. නේද? ආයතනයක් වැඩ කරනකොට ඒ ස්පර්ශය නිසායි වේදනාව ඇති වෙලා තියෙනවා. වේදනාවක වහන් සැප වේදනා, දුක් වේදනා මැදහත් වෙනවා. අපි කැමති ඒවත් තියෙනවා, අකමැති ඒවත් තියෙනවා, මැදහත් වෙනවා. ඒ ටික මේ ආයතනේ ගැටෙන මොහොත. ගැටෙන මොහොත කිව්වහමත් හිතන්න එපා ගැටෙන බාහිර දෙයට අයිති කියලා. බාහිර දෙයට අයිති නැහැ. ඒ කියන එක තේරෙනවද? දැන් දිවේ ගැටෙනවා කිව්වත් හිතන්නේ රස තියෙන්නේ අර ගැටුණ කෑම ටිකේ කියලා. එහෙම නේද හිතෙන්නේ? දිවේ ගැටෙන කෑම ටිකේ රස තියෙනවා කියලා නේද හිතෙන්නේ? ඒ කෑම ටිකේ නෙමෙයි රස තියෙන්නේ. ඈ කොහෙද තියෙන්නේ රස? දැන් මම මෙහෙම තට්ටු කළොත් සද්දයක් ආවා නේ, නේද? මේ කෝප්පෙයි මේ පීරිසියයි ගැටීම හින්දා සද්දයක් ආවා. දැන් ඔය සද්දේ කියලා හිතන්න රස. මේ දෙක දිවයි දිවේ ගැටෙන රූපයි කියලා හිතන්න. හරි. දැන් සද්දේ මේක දිව මේක කන જાතිය. ඈ සද්දේ තියෙන්නේ මේකෙද මේකෙද? දැන් අපි මේ කන දේ සද්දේ තියනවා කිව්වත් හරිද? එතකොට රස තියනවා කියන්නේ. අවශ්‍යයි. මේ දෙක නැතුව සද්දේ ඉන්නෙත් නැහැ. ඒ වුණාට ඒන සද්දේ මේකේ තියනවද මේකේ තියනවද? මේ දෙකම වැරදි නේද? ତେර මේ ස්පර්ශය නිසා හටගත්තු දෙය. ඒ හටගත්තු දෙය කෑමට අයිතිත් නැහැ, දිවට අයිතිත් නැහැ. ඒක ඔකට තමයි කියන්නේ පටිච්ච සමුප්පන්නයි කියන්නේ. හේතු ප්‍රත්‍ය යෙදුන හින්දා හටගත්තා. හරි. ඒ හටගත්තු දේ හේතු වලට අයිති නැහැ. නේද? දැන් මේවනේ හේතු. හේතු වලට අයිති නෑ හටගන්න දෙ. අපි කරන්න හදන්නේ හටගන්න දේ හේතුවකට අයිති කරන්න යනවා නේද? මේ රස කියන එක ස්පර්ශය නිසා හටගත්තු දෙයක්. ඒක අර හේතු වලට අයිති නෑ. කෑමට අයිතිත් නෑ, දිවට අයිතිත් නෑ. හරි? ඒ හේතු යෙදෙන හින්දා හටගන්න දෙයක්. ස්පර්ශය නිසා හටගන්න දෙයක්. පටිච්ච සමුප්පන්න දෙයක්. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. දැන් ඒ සද්දේ එහෙම ගැටෙනකොට සද්දේ ආවා නේද? දැන් දැන් කෝ ඒ සද්දේ? දැන් තියෙනවද? නෑ. ඉතින් මේකට අයිති වුණා නෑ ඒක තියෙන්නේ නැහැ. නේද? අපි කන කෑම දිවේ ගන්නකොට ওই වගේ වැඩක් වෙන්නේ. ඒ හටගත්තු රස කෑමට අයිති නම් ඒක තාමත් තියෙන්න ඕන. එහෙම තියෙන්නේ නැහැ නේද? සද්ද කියන එක. ඒ හේතුඵල ධර්ම කියන්නේ ඒ වගේ දෙයක්. දැන් මේ හේතුන් නියදෙනකොට හටගත්තා. නේද? සද්ද. ඒක හේතු වලට අයිති නැහැ. හැබැයි හේතු නැතුව ඒක හටගන්නෙත් නැහැ. හේතු වලට අයිතිත් නැහැ, හේතු නැතුව හටගන්නෙත් නැහැ. ඈ? අපි හේතු වලට අයිති කළොත් ඒත් මුලාව. හේතු නැතුව හටගන්නවා කියලා හිතුවොත් ඒත් මුලාව. නේද? ශබ්දය මේ කෝප්පෙට අයිති කිව්වත් ඒකත් මුලාව. මේකට අයිති කිව්වත් ඒකත් මුලාව. ওই දෙක නැතුව ඒ සද්දේ හටගන්නවා කිව්වත් ඒත් මුලාවයි. ඇත්ත දැනගෙන නෙවෙයි. ඇත්ත తత్వේ තමයි මේ හේතු නිසා හටගන්නේ. ඵලය. හේතු ගැටීමේදී ඇතිවෙන ඵලය. ඒ ඵලය අයිති නැහැ එකකටවත්. එතකොට රස දැනෙනවා කියන එක හේතු යෙදෙන නිසා හටගන්න ඵලයක්. ඒ මොහොතේ දැන් මේ ගැටෙන මොහොතේමයි හටගන්නේ. ඒ මොහොතේම නැතිලා. හේතු ටික අයින් වෙනකොට නිරුද්ධ. හේතු යෙදෙනකොට හටගන්නා, හේතු අයින් වෙනකොට ඉවරයි, නිරුද්ධයි. ඔව්. ඒතර ස්පර්ශය කියන එක තේරුම් ගන්න ඕන. මේ ස්පර්ශය තමයි මේ ආයතනයක ස්පර්ශය. ඒ ස්පර්ශ වෙන දේවල් වලට අයිති නැහැ හටගන්නදී. දැන් සද්දේ අයිති නැහැ ස්පර්ශ වුණ දේවල් වලට. නේද? ඒ වගේ රසායිති නැහැ, කෑමට අයිතිත් නැහැ, දිවට අයිතිත් නැහැ. හැබැයි මේ දෙක ගැටෙනකොට හටගැනීමේ ස්වභාවයක් තියෙනවා. හේතුපත්ති. හරි. ඉතින් අපි ඔය බව දන්නේ නැතුව මුලාවෙන් ඕක අයිති කරනවා හේතුවට. කෑම ටිකට අයිති කරනවා රස. නේද? තේනවද ඒක මුලාවකින් කරන දෙයක් කියලා? එතකොට රසායිති පපඩමට නෙවෙයි. ඒක දිවේ ගැටීම නිසා, ඒ ස්පර්ශය නිසා හටගත්තු දෙයක්. ඒ හටගත්තු පටිච්ච සමුප්පන්න වුණ ධර්මතාවයක්. විඥාණයට විඥානේ තමයි මේක අපිව දැනුවත් කරන්නේ. මෙහෙම රසක් තියෙනවා කියලා දැනුවත් කළේ විඥානය. විඥානේ අයිති නැහැ, දිවට අයිතිත් නැහැ, කෑමට අයිතිත් නැහැ. නේද? විඥානය කියන එක දිවෙත් නැහැ, කෑමෙත් නැහැ. ඒක ඒ අර සද්දේ හටගත්තා වගේ හටගන්න දෙයක් විඥානය කියන එක. විඥාණයෙන් තමයි දැනගත්තේ මෙහෙම රසක් තියෙනවා කියලා. විඥානය කියන එක අර මේ ඇති වුණ සද්දේ වගේ. ඒ විඥානේ කියන එක ඊට කලින් තිබුණෙත් නැහැ, ඊට පස්සෙත් නැහැ. ඒක දිවේ ගැටෙනකොටම හටගත්තු දෙයක් තමයි විඥානේ සද්දේ වගේ. ආයතනෙක
ආයතනකින් ප්‍රසාද රූපයක් හදලා දෙනකොටම ඒක දකින්න තමයි විඥාණය හටගන්නේ. ආයතනෙන් හදලා දෙන ප්‍රසාද රූපය දැනගන්නමයි විඥාණය හටගන්නේ. ඒතර විඥාණයෙන් දැනුවත් වෙන දෙයක් තමයි අපි දන්නේ. ඒක අර ආයතනෙට අයිතිත් නැහැ, ඒකේ ගැටෙන බාහිර අරමුණට අයිතිත් නැහැ.
මේ දැනගන්න ස්වභාවය. මම හිතන්න ඕනවා. මොකද අපි මෙච්චර කල් ලෝක අනිත් පැත්තට දාන්නේ. මේ අත්දකින්න දේ මේ රූපෙට අයිති කියලා. නේද? ඔක්කොම රස ටික අයිති එළියේ තියෙන කෑමවලට කියලා හිතන්න පුරුදු වෙලා තියෙනවා. ඒකට ඒ කෑමවලට නෙමෙයි ඒක අයිති. කෑම කොච්චර රස වුණත් දිවට රස දැනෙන්නේ නැත්නම් හෙම්බිරිස්සාව එහෙම හැදිලා. වැටන්නේ. මේ දිව වැඩ කරන්නත් ඕනේ නේද? ඔව්, ඒකට අවශ්‍ය ඒ කෑමේ රසය තියනා නෙමෙයි, රසය ඇති කරන්න හේතු ටික තියෙනවා. ඒවා ඒ හේතු එකතු වුණාම තමයි රසය ඇති වෙන්නේ. රසය කියන්නේ විඥාණයෙන් දැනගැනීමටනේ අපි රස විඳිනවා කියන්නේ. විඥාණයෙන් දැනගන්න ස්වභාවය. එතකොට විඥාණයෙන් දැනගන්න ස්වභාවය දැන් අපට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ විඥාණේ ඇත්ත ඇති හැටියට නෙමෙයි දැනගන්න. විඥාණේ අපිව මුලා කරනවා. මුලා කරන්නේ කොහොමද? මේ ලෝකෙට අයිති දෙයක තමයි මේක අයිති කියලා විඥාණය අපට කියනවා. අපිව මුලා කරනවා. අපේ එළියේ තියෙන දෙයකට අයිතියක් නෙවෙයි ඔතන තියෙන්නේ. විඥාණයෙන් දැනගන්න දේ ගැන ඇති වෙන චේතනා ටිකක් විතරයි හටගෙන තියෙන්නේ. සංකල්ප. එතකොට මේ සංකල්ප වලින් තමයි අපේ රාග, දෝෂ, මෝහ කෙලස් ටික ඇති වෙන්නේ. දැන් ඔය කෙලස් ටිකෙන් තමයි ලෝකය හදන්නේ. මොකද ලෝකෙට අයිති දේවල් වලට තමයි කෙලස් ඇති වෙන්නේ. අපි තණ්හා කරන්නේ ලෝකෙට අයිති දේවල් වලට, එළිය තියෙන දේවල් වලට. ඒවා තමයි අයිති කරගන්න හරි ඈත් වෙන්න හරි හදන්නේ. ඒවයි. ඔව්. විඥාණය තමයි අපි රවට්ටන්නේ. එතන රස පපඩමේ තියනවා කියන්න කලින් පපඩමක් එළියේ තියනවා කියලා කියන්නේත් විඥාණය. එහෙම දෙයක් විඥාණයෙන් හදලා එළියෙන් කියලා ඒකට රසත් අයිති කරනවා. හරියට අර බල්ලා වතුරට වෙනකොට වතුරේ බල්ලෙක්ව හදලා ඌ මට මේ ඇටැක් කරන්න එන්නේ කියලා තරහ ගන්න හේතු ටිකත් ඌට අයිති කරනවා. හිතේ විඥාණය කරන්නේ ඒක තමයි. එයාව අඳුර ගන්න කියන්නේ. ඒත් අපි රැවටිලා රැවටිලා ඉන්න හින්දා ඕවා නිකන් හිතා ගන්නවත් අමාරුයි මෙහෙම දෙයක් වෙනවා කියලා නේද? ඒකයි මේ බුදුහාමුදුරුව පෙන්වන්නේ උපමා වලින් දෙන්නේ. විඥාණය මායාකාරය. ඒව විශ්වාස කරන්න එපා. විඥාණය මායාකාරය. ඒ මායාවට උදව් කරගන්නේ සංඥා ටික. ආයතන වලින් අරන් දෙන සංඥා. මොනවාද? රූප සංඥා, ශබ්ද සංඥා, ගහන සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, මනෝ සංඥා.
ඔය සංඥා ටික උදව් කරගෙන තමයි විඥාණය දැන් අර මැජික් කාර්යයගේ අර තියනනේ අරමේව බඩු ටික අනේ අනේ ඒ ටික වගේ තමයි ආයතන වලින් හදලා දෙන සංඥා ටික ඔය ටික උදව් කරගෙන තමයි මැජික් එක පෙන්වන්නේ ඇත්තට තියනවා වගේ එළියේ තියනවා වගේ සතර මහා ධාතු රූප කරලා පෙන්වන්න ලෝකයක් හදන්න ඒ හදන දේවල් වලට තමයි අපේ කෙලෙස් ඇති වෙන්නේ. එළියේ තියනවා කියලා විශ්වාස කරන දේවල් වලට තමයි අපේ කෙලෙස් ඇති වෙන්නේ. ඒවා එක්ක තමයි එක්ක තරහ ගන්නේ නැත්නම් ලුක් කරන්නේ. ඒ වා පිළිගන්න තාක්කල් ලෝකේ යනවා. ලෝකෙට අයිති ධර්මතාවලට මුහුණ දෙන්න වෙනවා. සම්මා දිට්ඨිය කියන්නේ ඔය ලෝකෙන් මිදෙන හැටි. ලෝකේ මොකද්ද? ලෝකේ හටගන්නේ ඇයි? ලෝක නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඒක නම් පෙන්නන්නේ සම්මා දිට්ඨිය. එතකොට ඒකට අනුව මාර්ගයක් තියෙනවා. ලෝකෙන් මිදෙන්න. ලෝකෝත්තරයි. ඒක සම්මා දිට්ඨිය අනුව තමයි මාර්ගය. ඊට පස්සේ දැන් ඔය ලෝක දැකලා හිතනකොට හිතන්නේ සම්මා සංකප්ප. මෙච්චර කල් රැවටිලා හිටියා මේ රැවටීමේ මිදෙන්නේ මෙහෙමයි කියලා හිතන්නේ සම්මා සංකප්ප. ඒක ඉන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනා. ඒ ටික ඔක්කොම අරියෂ්ටාංගික මාර්ගෙම එනවා හරියට සම්මා දිට්ඨිය ආවහම. ඥාය අමුතෙන් හෙව්වේ නැස්කට. මොකද කෙලෙස් වැඩෙන පැත්ත නෙමෙයි. කෙලෙස් පිහිටන්නේ නැහැ. ලෝකෙ මිදෙනකොට. ඇයි ලෝකේ තියෙන ඒවටනේ කෙලෙස් ඇති වෙන්නේ? ලෝකය නිරෝධ වෙනකොට කෙලෙස් පිහිටන්න දරන්නේ නැහැ. මේ ලෝකේ හදන්නේ ආයතන ටික. එහෙන් කණින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනස. ලෝකේ හදන්නේ. ඒකට ලෝකේ තියෙන දේවල් වලට තමයි කෙලෙස් ඇති වෙන්නේ. තණ්හා කරන්නේ. කාම වස්තු කියන්නේ ලෝකෙට අයිති දේවල් වලට. ඔව් දැන් එහෙම තියනවා කියලා ඒව ගැන හිතන දේවල් තමයි කාමය. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ රාග චේතනා තමයි එන්නේ ඒව ගැන. ඒව අයිති කරගන්න අකමැති දේවල් වලින් අයින් වෙන්න. නේ ඒ ටික තමයි කරන්නේ මේ හිත ඇතුලේ. ඒවා කරන්නේ කෙලෙස්. කෙලෙස් කියන්නේ ඇත්ත ඇති හැටි දැක්කනම් එහෙම වෙන්නේ. දැන් ඕක මේ හැම එකම දකිනව නෙමෙයි. ඕක එකක් දැක්කනම් ඔය ඔක්කොම අවබෝධ වෙනවා. ලෝකෙන් මිදෙන පැත්තට. ඉතින් තමන් ඔය භාවනා කරනවා කියලා ඔන්න ඔය ආයතන දිහා බලන්න පුරුදු වෙන්න දැන්. වෙනද රැවටුන හැටි මතක් කරලා දීලා ඔය පරණ පුරුද්දට නේ ඔහොම හිතුවේ. ඒ වුණාට මෙතන මෙහෙම දෙයක් නේ වෙන්නේ. මොකද්ද වෙන්නේ? දැන් ආයතනෙන් හදලා දෙන්නේ තමන්ට හිතා ගන්න පුළුවන් මට්ටමකින් ගන්න. එක්කෝ මේකෙන් චිත්‍රයක් ඇඳලා දෙනවා කියලා ගන්න ප්‍රායතන. ඇහැට පුළුවන් චිත්‍රයක් ඇඳලා දෙන්න. ඕක දකින්න තමයි හිතට පුළුවන්. නේද? චිත්‍රයක් දැකලා මේ චිත්‍රය දැකලා ඕකේ තියෙන ඒවා එළියේ තියෙනවා කියලා හිතන එක මුලාවක් කියන එකට යනවා. එළියේ රූප පිහිටන්න යන්න හොඳයි. එළිය රූප පිහිටෝනකොට අපි ඒ ආයතනෙන් අත්දැක්ක විතරක් නෙමෙයි වෙන ආයතන වලිනුත් අත්දකින්න පුළුවන් රූප තමයි පිහිටවන්නේ. අපි ඇහෙන් දැක්කනම් වර්ණ සටහන විතරනේ ගන්න පුළුවන්. දැන් වර්ණ සටහන අරගෙන එළියේ රූපයක් කළාට පස්සේ ඒ රූපේ ඇහෙන් විතරක් නෙමෙයි අනිත් ඕන ආයතනකින් අත්දකින්න පුළුවන් කරනවා.
එළියේ තියනවා කියලා හිතුවා නේද? නැත්තම් අපිට නුවණක් එන්න ඕනනේ ඇහෙන් දැක්ක දේ ඇහෙන්ම විතරයි දකින්න පුළුවන් කියලා. ඇහෙන් දකින දේ අල්ලන්න පුළුවන් කියලා හිතෙන්නේ නැහැ. ඇහෙන් දකින දේ රස බලන්න පුළුවන් කියලා හිතෙන්න බෑ නේද? ඇහෙන් දකින දෙහි ගඳක් සුවඳක් තියෙනවා කියලා හිතෙන්න බෑ. ඇහෙන් දකින දේ වර්ණේ විතරයි. ඒ මට්ටමෙන් හිතුවා. ඒ අපිට වෙලා තියෙන්නේ ඇහෙන් දැක්කලා අපි එතනින් නවත්තන්නේ. දැක්ක විතරයි නෙමෙයි. අනිත් ඕනායතනකින් අත් දකින්න පුළුවන් රූපයක් පනවන. ඒකට දැකීමට අමතරව රූපයක් පිහිටෝන. බාහිර ලෝකේ. ලෝකෙට ඇති රූපයක් පිහිටෝ. ඒ රූපේ අත්දකින්න ඕන ආයතන උපද්දන්න තණ්හාව තියෙනවා. අපි එළියේ තියනවා කියන එක අත්දකින්න ආපහු ඇහැක් උපද්දන්න පුළුවන්, කනක් උපද්දන්න පුළුවන්, නාසයක් උපද්දන්න පුළුවන්. ඇයි අපි එළියේ දෙයක් කරපු ගමන් ආයතන හයෙන්ම අත්දකින්න පුළුවන්? තව විදිහකට කිව්වොත් මට අත්දකින්න පුළුවන් දෙයක් ඔය හදන්න. මට අත්දකින්න පුළුවන් දෙයක් එළියේ හදන්න. මම කියන්නේ මේ ආයතන හය. සලආයතන. මගේ ආයතන ඇහැ කන නාසය දිව ශරීරය මනස. කාගේද? මගේ. මාව තමයි හදන්නේ එළියේ දෙයක් හදනවා කිව්වට. එළියේ දේ නිසා උපද්දන්නේ මාව. ඇයි එළියේදී අත්දකින්න මම ඉන්නේට? නේ. මම නැතුව එළියේ දේවල් විතරක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. මම අත්දකින්න දේවල් තමයි එළියේ තියන්නේ අපි. ඒක මම සක්කාය දිට්ඨිය තමයි ඔය හදන්නේ එළියේ රූපේ පනවනකොට. කර්ම කරන්නේ ඊට පස්සේ. දැන් ඕක හැදුවට පස්සේ මට ඕන ඕන එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා, ඒවා එක්ක කර්ම කරනවා ඊළඟට. නේද? ඕ, එළියේ තියෙන දේවල් අල්ලගෙන තමයි කර්ම කරන්නේ. එක්ක පින් කරනවා, එක්ක පව් කරනවා. පින් පව් කරන්න අපිට එළියේ තියෙන දේවල් ඕන. මම ඉන්න ඕන පින්පව් කරන්න. ඉතින් ලෝකේ යන්න කෙනා ඉන්නවා. යන්න ලෝකෙකුත් තියෙනවා. එතකොට පින්පව් යෙදෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍යයේදී මම යෙදෙන්නේ නැහැ. දැන් අපි ආයතනෙන් එළියේ දෙයක් පිහිටෝන එක මුලා වෙන්නේ කරන්නේ. හරි. දැන් අපි ඉන්නේ ඇහෙන් දැක්කොත් ඒ දේ එළියේ තියෙනවා කියලා හිතන මට්ටම. අර බල්ලා වතුරට එබෙනකොට වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන මට්ටම. එහෙම නොවුනනම් මොකද වෙන්නේ කියලා හිතලා බලන්න. දැන් ඇහෙන් දකිනකොට ඔන්න චිත්‍රයක් ඇහැ නිසා සකස් කළ චිත්‍රයක් දැක්කා. බාහිරයක් පැනෙන්නේ නැහැ. දැකීම මාත්‍රයක් විතරයි. ඒ දැකීම අර හේතුඵල මේ දෙකේ සද්දේ ඇති වුණා වගේ හේතුඵල ක්‍රියාවක්. ඒ හේතුන් යෙදුණ හින්දා දැකීම ඇති වුණා. හරි. දැන් ඒ දැකීම එතනින්ම ඉවරයි. ඒකට අදාළ දෙයක් එළියේ සකස් වෙන්නේ නැහැ. බාහිර රූපයක් සකස් වෙන්නේ නැහැ. එතකොට මේ බාහිර රූපය සකස් වුන් නැත්නම් ඒ රූපයක් දකින්න ආයතනක් නැහැ. ආයතන නැත්නම් මම ඉන්නවද?
හැකනනාසේ නැත්තම් මම ඉන්නවද? ඒක දකිනකොට පේනවද දැන් සක්කාය දිට්ඨියයි දුරු වෙන්නේ කියලා? පින්පව් කරන්න කෙනෙක් නැහැ ඊළඟට. ලෝකෙන් මිදෙනවා කියන්නේ මම මගෙන් මිදෙන එක. සක්කාය දිට්ඨිය නැති වෙන. ඒකයි ඔය දේ දකින්න පුළුවන් නම් සෝවාන් වෙනවා. ඔන්න මහලකෝ අමාරු දෙයක් නෙවෙයි. සෝවාන් වෙන්න නම් ඔන්න බොහොම පොඩි දෙයක් මේ ආයතන ටික බලන්න. රැවටෙන එක පෙන්න. එළියේ තියනවා කියලා හිතුවේ. හා. එතකොට රැවටිලා. සක්කාය. දැන් මේකේ අපි සිහියයි නුවණයි පිහිටන්න ඕන. සිහියෙන් මතක් කරලා දෙන්න ඕන දැන් මේක බලන්න ඕන නුවණින්. දැන් පපඩමක් දකිනකොට සිහිය ඇති කරගන්න ඕන මතක් කරගන්න ඕන. ඈ එතන පපඩමේට අයිති රස කියලා හිතනකොට අර දැන් නුවණ යෙදිලා නැහැ. දැන් නුවණක් තියදන්න ඕන. ওই දෙක යෙදුවොත් සෝවාන් වෙන්න පුළුවන්. ඔන්න කරනවා නම් වැඩි. ඈ අදම හොඳයි ඉතින් මේ මොහොතේ මාර්ගය තමයි ඒ මාර්ගයේ කෙලින්ම ඵලයම ලැබෙනවා ඒක අවබෝධය. මාර්ගයට වැටීම තමයි සෝවාන් වීම කියන්නේ ඇත්තටම. ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටීමමයි සෝවාන් වීම කියන්නේ. සෝතාපන්න නිවන කරා යන මාර්ගයට පැමිණුණා. දැන් වඩන්න තියෙන්නේ ඉතින් ඔය ආයතන ගැන නුවණින් ඕක බලන එක. සරින් සරේ වෙන්නනේ. ඒක තමයි කෘත්‍යය. එතකොට අවබෝධයක් තියෙනවා කවදා හරි මේ රැවටෙන්නේ නැති මට්ටමටයි. එතකොට ආයේ අහුවෙන්නේ නැහැ ලෝකෙට. දැන් නෝක තේරුම් ගැනීමමයි. කියන්නේ Tamanට ඒක හොඳට නුවණින් තේරුම් ගන්න ඕන. ආයේ පටලෝ ගන්න නැතුව. ඈ ඒකමයි ඇත්තටම ආර්ය මාර්ගය මාර්ගයට වැටෙනවා කියලා. සෝතාපන්න සෝතේට පැමිණෙනවා. නිවන කරා යන ප්‍රවාහයට පැමිණෙනවා. ඒක තමයි සෝතාපන්න කියන්නේ. සෝවාන් කියන්නේ. ලෝකෙන් මිදෙන මාර්ගයට වැටෙනවා. ඒක වෙන්න නම් ධර්මය අහන්න ඕන නුවණින් මෙනෙහි කරන්න ඕන. එච්චරයි ඕනයි. ඒ නුවණින් මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාර කියන්නේ. මහා මුතු දෙයක් නෙවෙයි. මෙනෙහි කරන්න නම් ඒක තේරුම් ගන්න ඕන. නේද? ඒ ධර්මය අහන්න ඕන නුවණින් මෙනෙහි කරන්න ඕන. එතකොට ඒ ඵල ලැබෙනවා. මාර්ගයට වැටෙනවා. ඔය ඔක්කොම මේ සුළු මොහොතක තියෙන ටිකක්. ධර්මය ඇහුවා ඔක තේරුම් ගත්තා නම් ඔක මේ ආයතන ඇහෙන් දකින දෙයට දාලා බැලුවා නම් ඔන්න හැසිරෙනවා. නැතුව මේ කාලයක් යන වැඩක් නෙමෙයි ඕක. හරි? අමුතුවෙන් සිල් රකරක කරන්න ඕන දෙයක් නෙමෙයි. නුවණින් බලන්න ආයතනේ වැඩ කරන්නේ නැහැ. ඒ ටික ඇති සෝවන්නේ. මම අදම කරන්නේ. පෙර පුරුදු වලින් තමයි අපි අනිත් පැත්තට අදින්නේ. නෑ නෑ මොනවා කළත් රැකියාව කළත් කෑම ඉව්වත් මොනවා කළත් කරන්නේ මතක තියාගන්න ඔය ආයතන හය වැඩ කරන එක. නේද?
මොනදේ මොන වෙලාවේ මොනදේ කළත් කරන්නේ ඔය ආයතන හය වැඩ කරන එක මිසක් කොයිට අමතර දෙයක් නෙවෙයි. ඉතින් වෙලාව නැහැ කියන්න එපා, හැමතිස්සෙම ආයතන හය තියෙන. සිහියයි නුවණයි විතරයි නැත්තේ. තමන්ට කරන්න තියෙන්නේ සිහියයි නුවණයි. සිහියෙන් මතක් කරගන්න ඕන, දැන් මෙහෙම දෙයක් ඇහුවා මෙන්න මෙතන මෙහෙම දෙයක් වෙනවා. නුවණින් ඒක බලන්න. සිහියයි නුවණයි. ඔක සරින් සරේ. මොකද හැම හිතකම ඔය ආයතන හය තියෙන්නේ. ඕන වෙලාවක බලන්න පුළුවන්. වෙනම වෙලාවක් කියලා නැහැ ඔකට. වෙලාවට කියලා නැන්නේ, හැමතිස්සෙම හිත වැඩනේ. අපි වැඩ නොකලත් හිත වැඩ. අපි බලන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. මේ දියුණු වෙනවා කියන්නේ ඔක බලනවා සිහිය පිහිට. සිහියයි නුවණ. ඕක පිහිටන්නේ නැත්තේ ওই දෙකම කරන්න අපි පුරුදු කරලා නැහැ. ලෝකේ යන දේවල් කරන්නමනේ අපි පුරුදු කරලා තියෙන්නේ. ආයතන හය පුරුදු කරලා තියෙන්නේ ලෝකේ ගෙනියන. දැන් ආයතන හය ඒ බලන්න කියනකොට තේරුම් ගන්න ඕනේ අර බල්ලා බලන විදිහට බලන්න නෙමෙයි ඔය කියන්නේ. ලෝකෙට අයිති විදියට බලන්න නෙමෙයි නේද? වතුරට එබෙන බල්ලාගේ මානසිකත්වයෙන් බලන්න නෙමෙයි, ඊට වඩා නුවණින් ඒක ඉක්මවා යන්න. බල්ලා රැවටෙන මට්ටමින් ඉක්මවා ගිහින් ඇහෙන් කරන රැවටීම දකින්න, කණෙන් කරන රැවටීම දකින්න නුවණ. ඒ නුවණ කියන්නේ මහා අමුතු අමාරු දෙයක්ුත් නෙවෙයි. ඔය පොඩි දෙය තේරුම් ගත්තා නම් ඒ පරණ පුරුදු බලවත් දකින්න කොටම එළියේ තියෙනවා කියලා නිකේ නේද? මතක් කරලා දෙන්න ඕනේ. නෑ නෑ මේ මේ හිතේ ඔක හැදුනේ. ඒක ටිකෙන් ටික කරන්න පුරුදු වෙන්නයි දෙන්නේ. මේ කියන දේ පැහැදිලි නැත්තම් හොඳට තේරුම් කරගන්න ඕනේ. නැත්තම් බලන්න බෑ. තේරෙනවා? ඈ තේරෙන්නේ නැත්? දැන් කියද්දි පැහැදිලි නේද? ඒක ආයේ ආයේ හිතට පෙන්වන්නයි තියෙන්නේ සරින් සරින්. එළිය දෙයක් තියෙනවා කියපු ගමන් මම රැවටුණා නේද? අර බල්ලාගේ මට්ටමට ගියා නේද? මනස වැටුණා බල්ලාගේ මට්ටමට. කොහොමවත් හිතන්නකො මේ මට්ටමේ ඉන්න කැමති නෑනේ නේද? දීනු නැති මනසට පත්තු. ඕක මතක් කර කර ඉන්නකො එතකොට නිකම්ම ඇත්ත දකින්න පටන් ගන්නවා. ඒක සමාන බල්ලට සමාන කරන්න කැමති නෑනේ එතකොටවත් ඕකෙ නේද? එහෙම එහෙම හරි දෙන්නන්න ඕන. තේ ඔය හින්දා තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ආයතන පිරිසිඳ දකින්න. ආයතන නුවණින් දකින්න මේවා ටික වැඩ කරන්න හැටි. එච්චරයි කරන්න ඕන. එක්කලොත් අනිත් ඔක්කොම අවබෝධ වෙනවා. ඔය හයේමයි අපි ඔය රවට්ට. විඥාණයට ඇති වෙන්න පුළුවන් ඔය හය අල්ලගෙන. විඥාණය තමයි අපි ඔය රවට්ටන්නේ. ඒකට ඔය හයෙන්
අපි ඔය රවට්ටන විඥාණය සහැල්ලුවා නම්
හ්ම් නැති කාලේ ඕනේ නැහැ. පුළුවන් වෙලාවට ඕක බලන්නකො. කොයි වෙලාවේ හරි මේක ප්‍රත්‍යක්ෂ වුණොත් එච්චරයි. ඊට පස්සේ කාලේ දානවද නැද්ද කියන එකක් වැඩක් නැහැ. ඒක හිතට පැහැදිලි වෙනකන් ඕක සරින් සරින් මතක් කර කර පෙන්නන්න. හැමතිස්සෙම කරනවා කියලා එකක් නැහැ. කරන වෙලාවට හිතට නුවණ මෙහෙවලා පෙන්නන්න. මෙහෙම දෙයක් මේ වෙන්නේ කියන එක. එක සැරයක් හරියට දැක්කොත් ඇති. අපට එහෙම පේන්නේ නැති එකයි මේ ප්‍රශ්නේ. ඔය කිව්වට ඔය හිතේ උඩින් වදින්නේ ගැඹුරින් නෙමෙයි. නේද? ప్రత్యක්ෂ මට්ටමට නෙමෙයි එන්නේ. ඔය කිව්වට අතන තියෙනවනේ කියන විදිහට තමයි හිතෙන්නේ. ඔය පේන දෙය නෑ කියන්නේ කොහොමද? නේද? මේක හරියට අර බල්ලට කියන්න ගියත් ඔතන බල්ලෙන්නේ නැහැ කියලා අර පේන බල්ලා නැහැ කියන්නේ මොකද කියලා බල්ලා අහනවා. අපිත් අහන ඔය මේ රසට පේන්න තියෙන අල්ලලා බලන්න තියෙන දේ නැති වෙන්නේ කොහොමද? කියනවා කියලා හිතන පුරුද්දෙමනේ ඇවිල්ලා තියෙන්නේ. පුරුද්ද කඩන්න නොවනින් පෙන්වන්න ඕන. එතකොට පෙන්වන්න ඕන නැහැ නැහැ කියලා නෙවෙයි. මේ මේ ඔව්. ඒ කරන දේවල් නවත්තන්න එපා. ඒක කරන්න. ලෝකයක් නැහැ කියලා ලෝකේ ජීවත් නොවී ඉන්න බෑ. කන්නෙත් නැතුව එහෙම ඉන්න එපා. කෑමෙනි මේ රස තියෙන්නේ කියලා කෑමනකා ඉන්න එපා. ඒ ජීවත් වෙන ගමම්ම නුවණ ඉවතන්. දැන් ඔය දැන් ආහාර ගන්නකොට සිහිය පිහිටන්න කියලා එහෙම තියෙනවා නේද? ඕක තමයි ප්‍රත්‍යවේක්ෂාව. නැතුව මේ වෙන වෙන ඒවා නෙවෙයි. මේක ලබා දුන්නායට පින් දෙන එක නිදන් කරන්න. ඒක නෙමෙයි කරන්න ඕන. ප්‍රඥාවෙන් සිහියයි නුවණයි පිහිටන එක. තමන් මුලා වෙන එක නවත්ත ගන්න එක. ප්‍රත්‍යවේක්ෂාවේ අරමුණ ඒකයි. තමන් මුලා වෙන එක නවත්තන එක. මුලාවෙන් මිදෙන එක. රසට මුලා වෙනවා. ඒකෙන් මිදෙන එක. ඒකෙන් මිදෙන්න පුළුවන් මේ මේ ඇත්ත ඇති හැටි දකිනකොට. හරි. ඒ රසට මුලා වෙනවා කියන්නේ කෑමට ඇලෙන්නේ. ඒ කෑමට අයිති කියලා නේ හිතන්නේ රස. රස තියෙන්නේ කෑම නෙමෙයි මේ ස්පර්ශය. දිවේ ඇති වෙන ස්පර්ශය තියෙනකන් විතරයි ඕක. ස්පර්ශය නැති වුණ ගමන් කෑම කොහේ තිබුණත් ඒ රස නැහැ. ඒවා ඉතින් දැන් එක එක පැත්තෙන් Tamanට හිතන්න පුළුවන්. ඕවා බලනකොට එක එක පැති වලින් පේනවා. ඉතින් මේ මුලාව මොන විදිහේ මුලාවක්ද කියන එක තමයි මේ විස්තර කරන්නේ. එක එක විදිහේ මුලාවලටපත් වෙන්න පුළුවන්. ඒතර අපි එක ආයතනකින් අත්දකින්නදී දෙයක් කරපු ගමන් ලෝකෙට අහු වෙනවා. බාහිර දෙයක් කරපු ගමන්. එතකොට බාහියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් බාහිය දිත්තේ දිට්ඨමත්සං නොත් එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි. මොකද්ද එයින් කියන්නේ? බාහිර තියෙන දිත්තේ දිට්ඨමත්සං වුණා එයින් ඔබ නොපිහිටයි. ඔබ කියන්නේ මම. බාහිර දේහින්ද ඔබ බාහියව පිහිටන්නේ නැහැලු. සක්කාය දිට්ඨිය පිහිටන්නේ නැහැ කියලා ඔය කියන්නේ. දැකීම දැකීම විතරක් වුණා. එය නිසා ඔබ පිහිටන්නේ. එයින් ඔබ නොපිහිටයි. දැන් බාහිර දේ තිබුණත් නේ අපි පිහිටන්නේ ඒකත් දකින්න. එය නිසා ඔබ පිහිටන්නේ. දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං වුණොත් එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි. එයින් කියන්නේ මතක තියාගන්න බාහිර ලෝකෙට අයිති දේ නිසා ඔන්න ඔබ පිහිටන්නේ. මම බාහිර දේ නිසා මම පිහිටන්නේ නැහැ. බාහිර දෙයක් පැනෙන්නේ නැත්තම්. ඒ කියන්නේ දිත්තේ දිත්තමත්තං මට්ටමෙන් නැවතුණා නම් ඒක තේරුම් ගත්තා නම් බාහිර දෙයක් නිසා මම පිහිටන්න හැකියාවක් නැහැ. ඒකයි කියන්නේ එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි. එයින් නොපිහිටයි. එයින් කියන්නේ බාහිර දේ. බාහිර දේ නිසා ඔබ පිහිටන්නේ නැහැ. දැන් වතුරට එබෙන බල්ලා බාහිර දේ තියනවා කියලානේ ඉන්නේ. දැන් බාහිර බල්ලා ඉන්න හින්දානේ මෙහෙ බල්ලෙක් තරහ ගන්න. දැන් බාහිර දේ නැති වුණා නම් ඒකෙන් පුළුවන් ද තරහ ගන්න බල්ලෙක් පිට. එහෙනම් ඒකට එයින් ඔබ නොපිහිටයි. දිත්තේ දිත්තමත්තං වුණා නම් අන දැන් බල්ලට කියනවා දිත්තේ දිත්තමත්තං වුණා නම් එයින් ඔබ නොපිහිටයි. වැදින මම කියන එක බාහිර දෙයින් ද ඇති වෙන්නේ නැහැ. බාහිර දෙයක් පැනෙන්නේ නැත්තම් අපි දැන් බාහිර දේ පණවන්නේ ඇහැට මුලා වෙලානේ. ඇහැ කරන දේ දන්නේ නැතුවනේ නේද? දැන් අපි මෙතන මුලා වුන් නැත්තම් එවිට ඔබ එයින් නොපිහිට. තේරුණා? දැන් මෙතන මුලා වුණොත් තමයි ඒ නිසා ඔබ පිහිටන්නේ. يعني බාහිර දේ තියනවා කිව්වොත් තමයි ඒක අත්දකින්න අපි ඉන්නේ. අපි බාහිර දේ පණවන් නැත්තම් මම පිහිටන්න විදියක් නැහැ. එවිට බාහිය ඔබ එයින් නොපිහිට. නම් බාහිර දෙයක් තියනවා කියලා හිතුවේ නැත්තම් මම පිහිටන්න විදිහක් නැහැ. බාහිර දෙයක් පැනෙවුවොත් නේ මම ඉන්නේ. ඔව්. එතකොට අපි මේ ආයතනේ වැඩ කරන හැටි දිත්තේ දිත්තමත්තන් කියලා දැක්කනම් බාහිර දේ. එයින් කියන්නේ ඒ බාහිර දේ. එයින් ඔබ නොපිහිටයි. ඔබව පිහිටන්නේ නැහැ. හරි. ඇහෙන් කරන වැඩේ හරියට අවබෝධ කරලා දැක්කා නම් ඒ නිසා ඔබව පිහිටන්නේ. හරි. ඒක පැහැදිලි නේද? එයින් නොපිහිටන්නේ එහිත නොපිහිටයි කියලා කියනවා. දිත්තේ දිත්තමත්තං වුණහන් ඔබ එයින් පිහිටන්නේත් නැහැ. එයින් නොපිහිටන්නේ එහි පිහිටන්නේ. එහි නොපිහිටන්නේ මෙහිද නොපිහිටයි. එතන පිහිටන්නේ නැත්තේ නැත්තම් මෙහෙත් පිහිටන්නේ නැහැ. එහෙම කියලා නවත්තන්නෙත් නැහැ. ඔය දෙක අතර කොහෙවත් පිහිටන්නේ නැහැ. උභය අන්තරේ කියලා කියනවා. ඔය දෙක අතරේ අතර කොහෙවත් පිහිටන්නේ නැහැ. එහි පිහිටන්නේත් නැහැ මෙහි පිහිටන්නේත් නැහැ. ওই දෙක අතර කොහෙවත් පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ මම කියන එක කොහෙවත් පිහිටන්න බෑ. අපේ
වැඩේ නෙහැන්නේ. ඒකේම
මම ඉන්නවා කියලා කොහෙන්වත් එන්න විදිහක් නැහැ. ඇහෙන් කරන වැඩේ හරියට තේරුම් ගත්තා නම් එතකොට ඇහෙන් මේ චිත්‍රයක් හදලා දුන්නා ඒක හිතෙන් දැනගත්තා. ඔය දෙය හරියට දැක්කනම් එයින් ඔබ පිහිටන්නත් බෑ, එහි පිහිටන්නත් බෑ, මෙහි පිහිටන්නත් බෑ, ඔය දෙක අතර කොහෙවත් පිහිටන්න බෑ. මොකද මේක දැකීම මාත්‍රයක් විතරයි. දැකීමට අමතරව දකින දෙයක් පණවන්නෙත් නෑ, දකින කෙනෙක් පණවන්නෙත් නෑ. නමයි උපදේශ බාහිර දේශනා කරන්නේ. ඔය ටිකම නේද මේ වෙන විදිහකට කිව්වේ. ඇහැ නිසා එළිය දෙයක් පිහිටන්න එක මුලාවක් කියලා දකින. එතකොට දැන් බෝතලයක් පිහිටන එක මුලාව. ඒකෙන් හිතන්න එපා බෝතලයක් නෑ කියලා. බෝතලයක් නැහැ කියන එකත් ඒක වෙන දෘෂ්ටියක්. තියනවා කිව්වත් දෘෂ්ටියක් නැහැ කිව්වත් දෘෂ්ටියක්. අපි දකින්න ඕන ඇහි ක්‍රියාකාරීත්වය මෙන්න මෙහෙම දෙයක්. ඒක හින්දා එළියගෙන මුලාවකට යන්න හොඳ නැහැ. හිතෙන් මවන ලෝකයක් නම් තියෙනවා. චේතනාටි හිතෙන් මවන ලෝකේ එළිය තියෙනවා කියලා හිතන්න යන්න එපා. ඒක තමයි මෙච්චර කල් කරලා තියෙන්නේ. ආයතන හින්දා හිතෙන් හදන ලෝකේ අපි විශ්වාස කරලා තියෙන්නේ එළිය තියෙනවා කියලා. එතකොට හිත දකින ස්වභාවය අපි එළිය තියෙනවා කියලා විශ්වාස කරන්න පුරුදු වෙලා. ඒක වැරද්දක් කියලා පේනවද? ඒක පේනවනම් ඒක ලොකු දැක්මක්. ඔය දැක්ම ඇති කරගන්න තමයි ධර්මය අහන්න. ඒක අවබෝධ වෙන්නේ නැහැ ඔය අනිත්. මම දන්නේ ඔය කරන භාවනාව වලින් ඕක අවබෝධ වෙනවද කියලා බලන්න. එළියේ තියෙන දේ අනිත්‍ය අනිත්‍ය අනිත්‍යයි දුකයි දුකයි දුකයි. ඔවා කී කියා ඉඳලා නෑ අපි ආයතනකින් දැකලා ඒ දේ එළියේ තියෙනවා කියලා හිතුවොත් දැකීම කියන එක දැන් එහෙන් හදලා දෙන චිත්‍රේ හිතට අරමුණු වුණා. ඊට අමතරව එළියේ තියෙන දෙයක් නෙමෙයි. ඒක ගැන ඕනනම් හිතන්න පුළුවන්. චේතනාව. අච්චරයි. බාහිර ලෝකේ සම්බන්ධයක් නැහැ උදේට. ඒකට හිතෙන් හදන සංස්කාර වල චේතනාව වල හිතේ ඇතිවෙන අදහස් ගොඩක්. සිංහලෙන් කියුවොත් හිතේ තියෙන හිතට පේන අදහස්. එතකොට ඔය අදහස් ටික අපි මෙච්චර කල් පුරුදු වෙලා තියෙන්නේ එළිය කියනවා කියලා හිතන. ඒක මුලාව. ඔන්නෝක හිතට පෙන්නන්න. දැන් යමක් එළිය තියනවා කියලා හිතනවා නම් ඒක මුලාවක් කියන එක පෙන්නන්න. එළිය තියනවා කියනකොට මුලාවට අහුනවා. මේක ලේසියෙන් දකින්න ගන්න එපා එළියමකුත් නැහැ එළියමකුත් නැහැ කියලා. එහෙම දැක්මක් නෙවෙයි මේ. එළියේ තියනා වගේ හිතෙන පෙනෙන ස්වභාවයක් තියෙනවා. ඒකත් පිළිගන්නවා. එහෙම පෙනුනට එළියේ තියනවා කියලා හිතුවොත් රැවටියි. ඒ කියන්නේ දැන් බල්ලට බල්ලෙක් ඉන්නා වගේ පේන ස්වභාවයක් තියෙනවා. පේන්නෙත් නෑ කියනවා නෙවෙයි. එළිය මුකුත් නෑ කිව්වොත් පේන්නෙත් නෑනේ. නේද? එහෙම තත්වෙකුත් නෙවෙයි. පේනවා, පේන දේ තියනවා කියන එක මුලාවක්. යෝ. පේන දේ තියනවා කියන එක මුලාවක්. තියනවා කියන්නේ ලෝකෙට අයිතිකරන එක මුලාවක්. බාහිරේ එළියේ තියනවා කියන එක මුලාවක්. පෙනීම පෙනීමක් විතරයි. පෙනුන පලියට හිතනවා නම් එළියේ මොනවා හරි තියෙනවා ඒකයි පේන්නේ කියලා එතන මුලා වෙලා. නෝක හිතට පෙන්වන්න වෙනවා. දැන් මොනවා හරි පේනකොට අපි පුරුදු වෙලා තියෙන එළියේ තියෙන හින්දම පේනවා කියලා අන්න ඒක මුලාවක් කියලා පෙන්වනවා. පේන්නේ මේ ඇහිද ස්පර්ශයේ හින්දා පේනවා. ඇහි ස්පර්ශයේ හින්දායි පේන්නේ. ඇහි ස්පර්ශය කියන්නේ එළියේ දෙයක් පේනව නෙමෙයි. ඇහෙන් ඇහැ තුලේ වෙන සිද්ධිය. ඔව් ඒක එළියේ තියෙන දෙයක් නෙවෙයි. පපඩමේ රස දැනිලා තියෙන්නේ හිතට මිසක් ඒක පපඩමේ තියෙන දෙයක් නෙවෙයි. පපඩම දන්නේ නැහැ මම මේ රසයි කියලා. නේද? අපේ හිත තමයි දැනගෙන තියෙන්නේ. අපි ඒ දැන ගැනීම අපි වැරදියට දානවා. එළියේ තියෙන ස්වභාවය කියලා. එළියේ තියෙන ස්වභාවය නෙවෙයි. පැහැදිලිද? එතකොට මේ හිත අද්දකින ස්වභාවයේ හිත අද්දකීමක් කියලා විතර අද්දකින. එතකොට බාහිර ලෝකේ ගැන හිතන්න යන්නේ. ලෝකෙ තිබුණත් එකයි නැතත් එකයි අපි දන්නේ. මොකද හිතට අද්දකින්න බෑ එළියේ තියෙන විදිය. අපි මේ නොදන්න දෙයක් කරන්න ගිහිල්ලා තමයි මේ රැවටිලා. හිතට කවදාවත් බෑ එළියේ තියෙන දේ අද්දක. ආයතනිකින් සකස් කරලා දෙන දෙයමයි හිතට දැනගන්න. ඒක තමයි මේ ලෝකෙන් මිදෙනවා කියන්නේ. ආයතන වැඩ නවත්තපු දවසට ලෝකෙන් මිදෙනවා. ආයතන වලට වැඩ තියෙන්නේ අපි මුලා වෙනකන් විතරයි. ප්‍රඥාවෙන් මේක තමයි. මේක තමයි මාර්යා කියනවා ඔය ආයතන ටික මගේ කියලා. මාර්යාට අයිති කියන ආයතන. දුහාඳුරෝ පිළිගන්නව ඕවා ඔයාගේ තමයි. හැබැයි අපි ආයතන වලින් මිදිලා. එතකොට අහුවෙන්නේ නැහැ. රහතන් වහන්සේ ආයතන වලින් මිදිලා. ආයතන ටික වැඩ නවත්තනවා එතකොට. හරි. ඒක තමයි ඒකත් සම්මාදිට්ඨිය. කියන්නේ ආයතනේ මොකද්ද? ආයතන සමුදය. Nirodhe Marga. දැනුම ඉතින් තියාගෙන දැන් ඕවට අදාළ ඒවා ආයෙ ආයෙ අහන්න. තව තව පැහැදිලි වෙයි. නේද? දැන් ඔය මන් සුදස්සන ආමුදුරන්ගේ බණ දුන්නේ ඒවා අහන්න. ඕවා මේ මං කිව්වේ අහන්න නැත්නම් නිකන් ගිහින් තියාගන්න එපා. ඔය CD එකේ තියෙන හොඳ බණ 70ක් විතර තියෙනවා මං හිතන්නේ. ඈ තේ විතර ඒවා 70ක් තියෙනවා. අහන්න ඕන. අහන්න බැරි නම් වෙන කෙනෙකුට දෙන්න. තමන්ට එහෙම නැත්නම්. ඔවා අනිත් එක ටිකක් කොපි කරගන්නත් පුළුවන් කියලා. ඒ CD එක හොඳයි කොපි කරගන්න. නෑ නෑ ඒවයි සාකච්ඡා. භාවනා ටික දැන් ඉගෙන ගත්තාම තනියෙන් කරන්න ඕනේ. ඒක භාවනා තියෙනවා වුණා. දැන් මං බැලුවේ අපි හාමුදුරන්ගේ අර කැසට් ප්ලේ එකකුත් තියෙනවා. ඒ භාවනා ටික රෙකෝඩ් කරලා දුන්නහම මම නැති වුණත් ඕගොල්ලන්ට කරන්න පුළුවන්. ඈ මයික් ක්‍රිය පිළිකුල ඒ ටික දාගත්තාම කරන්න පුළුවන්. එතකොට දැන් මම පරක්කු වුණත් ඒ ටික දාගෙන කරන්න ගන්න. වෙන දවසක වුණත් ආවත් ඒක කරන්න පුළුවන්. ඒක දාගත්තාම වාඩිලා කරන්න. ඔය ටිකම තමයි කියා දෙන්න තියෙන්නේ කොච්චර කිව්වා. අහන්න අහන්න ඔක තේරුම් යනවා වැඩි. එහෙනම් තමයි ඔය ආයේ ආයේ අහන්න නුවණින් විමසන්න කියන්නේ. හිතට ආයේ ආයේ ඔක පෙන්නකොට අවබෝධ වෙනවා වැඩි. මොකද අපේ පුරුදු බලවත් වෙලා අනිත් පැත්තටමනේ හිතන්න පුරුදු කරන්. අන්න තමයි ඔය CD එහෙම දෙන්නේ දැන්. පොතුත් දීලා තියනවනේ. ඔය ගත්ත පොත් ආයේ ආයේ කියවන්න. හැමෝම ළඟ තියනව නේද පොත්? ඒ අරන් ගිය පොත් ආයේ බලන්න. දැන් කලින් කියෙව්වට වඩා තව වෙනස්ව තේරුම් යනවා දැන් ආයේ කියවනකොට. ඒයි. දැන් ගෙදර ගිහින් කියෝලා බලන්න පරණ පොත අරගෙන. දීපු ඒවා ඇතිනේ. එතකොට දැන් එදා කියවනවට වඩා වෙනස් පැත්තකින් තේයි. මේ අවබෝධිත එක්ක කියවනකොට ඒක දකින්න පුළුවන්කම වැඩි. මුලින් කියවනකොට එච්චර ඕක අමාරුයිට වැටහෙන්නේ නැහැ. දැන් ආයසරයක් කියෙව්වොත් දැන් ටිකක් නුවණ වැඩිලා තියෙනවා. ඒක එක්ක අවබෝධේ එයි. ඒ පොත් ආයේ ආයේ කියවන්න. හරි. මේ බණ අහනවා වගේ තමයි ආයේ ආයේ කියවනකොට කලින් දැකපු නැති ඒවා පේනවා. ඒකයි හරි ගැඹුරක් තියෙනවා. එක සැරයක් දෙසරයක් කියුවට වැටහෙන ඒවා නෙවෙයි. ආයේ ආයේ කියවන්න අහන්න ඒකවට තව තව අවබෝධ වෙනවා. මේ විමසන්නමයි අවබෝධ වෙන්නේ. ඒක තමයි ඒක අවබෝධ කරගත්තොත් එතන තියන නිවන් දකින්න තරම් ඕන දේවල් ලෝකේ මොකද්ද කියලාත් තියෙනවා ලෝක හටගන්නේයි කියලාත් තියෙනවා ලෝක නිරෝධයක් තියෙනවා මාර්ගයක් තියෙනවා ඒ දේ නුවණින් මෙනෙහි කළොත් ධර්මයේ තියෙනවා පියායතනයක් පාවිච්චි කරනකොටම අර නුවණ දාන්න පුළුවන් නේ ඒක සරින් සරේ ඉතින් මතක් කරලා දාන්න බලන්න ওই දකින්න මොනවට හරි නිකන් මතක් කරලා දාන්න ওই විදියට මේ අර බල්ලා වතුරට එබෙනවා වගේ නේද මං එළියේ තියනවා කියලා හිතුවි කියලා එහෙම ටිකක් පෙන්වන්න පුරුදු වෙන්න හොඳයි එහෙනම් අපි අවසන් කරමු මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන් කුසල් සම්භාරයක් රැස් කරගත්තා මහා නිසංස කුසල් සම්භාරයක් ප්‍රතිපත්ති පූජාව වැඩුණේ ඉතින් බුදුරජාණන් වහන්සේ ඒවා තමයි උසස්ම කියලා තියෙන්නේ ආනිස පූජාවට වඩා ඉතින් පින් ගොඩාක් රැස් කරගත්ත වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවනේ මේ පින් අනුමෝදන් වෙත්වා සතුටටපත් වෙත්වා දිවයිසුරු වැඩි දියුණු කරගෙන තුන් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරනසේක්වා යම්කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයන් නරකක් වෙන්න තියෙනවනේ ඒ සැමගෙන් අපසයම ආරක්ෂා කරන සීක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු.
ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. මළගිය කෙනෙක් නරක තැනක උපත ලබලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා, අනුමෝදන් වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලේ නිවන් අවබෝධ වෙන කම්ම යම් කිසි දවසක මේ මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. අපි අවිද්‍යාව හින්දා නොදන්න කම හින්දා ඔය එළියේ ලෝකේ හදන සංඛාර නැතයි සංඛාර කියන්නේ ලෝකෙට අයිති කරන දේවල්. සබ්බේ සංඛාර මේවයි ලක්ෂණ තමයි අනිත්‍යයි අපව දුකටපත් කරන. සබ්බේ සංඛාරා අනිච්ඡාති දුක්ඛාති. ඒ වගේම මේ හිතට ආරමුණු වෙන ධර්මතා ඒවා සේරම එළියේ ඇතුළේ නෙවෙයි. අභ්‍යන්තර බාහිර නෙවෙයි. මමයි බාහිරෙයි නෙවෙයි. ඒකට ආත්ම ස්වභාවයක් නැහැ ඒවයි. සබ්බේ ධම්මා අනත්තාති. ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනත්තාති බව ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න. යදා පඤ්ඤාය පස්සති. එතකොට ඒවා හින්දා ඇති කරපු දුක කලකිරිලා අතාරිනවා. මෙච්චර කල් රැවටිලා නේ දුකටපත් වෙලා තියෙන්නේ කියලා. අත නිබ්බින්දති දුක්ඛේ. ඕක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සත් සත් සත්.